නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමස්සේව කෝ ඒතං ආනන්ද අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්ස අධිවචනං බ්‍රහ්මයානං ඉතිපි ධම්මයානං ඉතිපි අනුත්තරෝ සංගාම විජයෝ ඉතිපීති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි ඉරිදා ධර්ම දේශනාව සඳහා පසුගිය වකවානුවේදී සතිපට්ඨාන සූත්‍රය මූලික කරගත්තා. සතිපට්ඨාන සූත්‍රය මූලික කරගෙන අපි ධර්ම දේශනා මාලාවක් ඉදිරිපත් කළා. ඒ සතිපට්ඨානයේ අන්තිමටම අන්තර්ගත වෙන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ඉදිරිපත් වෙන කරුණු රැසක්. ඉතින් ඒ කරුණු සම්බන්ධයෙන් අපි දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ මාර්ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියලා විස්තර කරගෙන යනකොට ඉතින් අපිට හම්බ වෙනවා මේ ආරෂ්ඨාංක මාර්ගය. ඉතින් මේ ආරෂ්ඨාංක මාර්ගය අපිට දීර්ඝ වශයෙන් විස්තර කරන්න ඉතින්දී අවස්ථාවක් ලැබුණ නැහැ. අපි මේ වෙනුවට සතර සතිපට්ඨානය මූලික කරගෙන තමයි මේ දේශනා මාලාව පැවැත්වුවේ. ඉතින් ඒ නිසා ඉල්ලීමක් ආවා ආරෂ්ඨාංක මාර්ගය පිළිබඳව යම් විස්තර කිරීමක් දේශනා මාලාවක් පටන් ගන්න කියලා. ඉතින් ඒ අනුව මම අද තෝරාගත්තා ආරෂ්ඨාංක මාර්ගය ගැන කියවෙන ධර්ම දේශනාවක්. ඉතින් එතෙන්දී අපිට ටිකක් දීර්ඝකාලීනව මේ සම්බන්ධයෙන් කරුණු විමසන්න සිද්ධ වෙනවා. මොකද ආරෂ්ඨාංක මාර්ගය කියවහමත් ඒකත් බොහොම පුළුල් ගැඹුරු මාතෘකාවක්. ඉතින් අපි කෙසේ නමුත් ශක්තිපමණින් මේ ආරෂ්ඨාංක මාර්ගය පිළිබඳව කරුණු ඉගෙන කියා ගන්න, ඒක අපේ ප්‍රතිපදාවත් එක්ක සම්බන්ධ කරගන්න, ඒ වගේම අපේ භාවනාවත් එක්ක සම්බන්ධ කරගන්න, අපේ ධර්මානුධර්ම ප්‍රතිපදාවට මේක එකතු කරගන්න අපි උත්සාහවන්ත වෙමු. ඉතින් මේ මාතෘකාවට පිවිසීමක් වශයෙන් මම තෝරගත්තා සංයුක්ත නිකායේ මග්ග සංයුක්තයේ එන බ්‍රාහ්මණ සූත්‍රය. මේ බ්‍රාහ්මණ සූත්‍රයට පාදක වෙලා තියෙන්නේ බොහොම අපූරු සිද්ධියක්. එක්තරා අවස්ථාවකදී ආනන්ද සාමින් වහන්සේ සැවැත්නුවර පිණුසිඟා වඩිනවා. දැන් මේ පිඟුතුන් දන්නවා භික්ෂුන් වහන්සේලා විශේෂයෙන්ම බුද්ධ කාලෙදී පිණ්ඩපාතයෙන් තමයි යැපිලා තියෙන්නේ. දැන් මේ ආනන්ද සාමින් වහන්සේ උදෑසන පිණ්ඩපාතේ වඩිනවා සැවැත්නුවර. දැන් මේ විදිහට පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේ දකිනවා ජානුස්සෝනි කියන බ්‍රාහ්මණයෙක්. ඒ බ්‍රාහ්මණයත් ඒ තමන්ගේ වාසලින් මේ නික්මිලා මේ නගරයට පිවිසෙනවා. විශේෂත්වය තමයි මේ ජානුස්සෝනි බ්‍රාහ්මණයා ඇඳලා ඉන්න ඇඳුම් සම්පූර්ණයෙන්ම සුදු පාටයි. ඒ වගේමයි මේ ජානුස්සෝනි බ්‍රාහ්මණයා ගමන් කරන රථයට අශ්ව රථයකින් මේ ගමන් කරන්නේ. ඒ අශ්ව රථයේ අශ්වයොත් සුදු පාටයි. ඊට පස්සේ ඒ රථයත් සම්පූර්ණයෙන්ම සුදු පාටයි. ඒ කියන්නේ ඒ අශ්ව රථයේ දාලා තියෙන උඩ තියෙන වියන සුදු පාටයි. ඊට පස්සේ අශ්ව රථයේ තියෙන රැහන් සුදු පාටයි. ඊට පස්සේ අශ්ව රථයේ පදවන අශ්වයින් සුදු පාටයි. අශ්ව රථයේ දක්වන ඒ අශ්වයින්ව මෙල්ල කරන්න පාවිච්චි කරන කෙවිතත් සුදු පාටයි. ඒ අශ්වාරෝහකයා ඇඳගෙන ඉන්නේ සුදු පාට ඇඳුම්. ඊළඟට මේ රථයේ ගමන් කරන සියලුම මේ ජානුස්සෝනි බ්‍රාහ්මණයා ඇතුළු සියලු දෙනාගේම ජටාවන් සුදු පාටයි, ඇඳුම් සුදු පාටයි. ඒ වගේම ඒ අය පැළඳගෙන ඉන්න පාවහන් සුදු පාටයි, ඒ අයට පවන්සලන විජිනිපත් සුදු පාටයි. ඉතින් මේ විදිහට මේ සියල්ලම සුදු පාටෙන් සකස් වෙච්ච, සුදු පාටම මූලික කරගත්ත, සුදු පාටෙන්ම සකස් වෙච්ච අශ්ව රථයකින් නැත්නම් අශ්ව යානයකින් තමයි දැන් මේ ජානුස්සෝනි බ්‍රාහ්මණයා මේ ශ්‍රාවස්ති නුවරට පැමිණෙන්නේ. ඉතින් මේක දකින ඒ ශ්‍රාවස්ති නුවර වැසි මහා ජනතාව බොහොම පුදුමයටපත් වෙනවා. ඒ වගේම ඒ අය බොහොම ප්‍රීතිමත් වෙනවා මේ ජානුස්සෝනි බ්‍රාහ්මණයාගේ ශ්‍රී විභූතිය දැකලා. ඉතින් ඒ අය කියනවා මේ රථය නම් බොහොම සුවිශේෂී රථයක්, මේක දිව්‍ය රථයක්, මේක බ්‍රහ්ම රථයක්, පුදුම ලස්සනයි කියලා. ඉතින් ඒ අය තමන්ගේ නිවෙස් වලින් එළියට ඇවිල්ලා මේ රථය දිහා බලනවා. ඉතින් ජානුස්සෝනි බ්‍රාහ්මණයාත් ඒ සියල්ල සුදු පාටින් සැරසිලා මේ බොහොම උජාරුවෙන් මේ සැවැත්නුවර දැන් ගමන් කරනවා. ඉතින් මේ දර්ශනේ දකිනවා ආනන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේත් දකිනවා මේ ජානුස්සෝනි බ්‍රාහ්මණතුමා මේ පැළඳගෙන ඉන්න ආභරණ, මේ ඇඳුම් පැළඳුම්, මේ පාවිච්චි කරන අස්වරතේ, මේ සියල්ලේම තියෙන මේ සුදු වර්ණය දකිනවා. අනිත් මිනිස්සු කරන කතාවන් දකිනවා. ඒ අය බොහෝම ප්‍රශංසාමුඛයෙන් ඒ වගේම ආශ්චර්යමත් දර්ශනයක් දැකපු ආකාරය ඒ අය සඳහන් කරන බවත් ආනන්ද ස්වාමීන් වහන්සේ දකිනවා. ඊට පස්සේ දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ පිණ්ඩපාත කරගෙන සැවැත්නුවර ජේතවනාරාමයට වැඩම කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හම්බ වෙච්ච වෙලාවකදී මේ කාරණාව සැලකනවා. මෙහිමයි මම අද උදෑසන සැවැත්නුවර පිණ්ඩපාතයට වැඩම කළා. එතකොට මෙන්න මේ ජානුස්සෝනි කියන බ්‍රාහ්මණ පඬිවරයා තමන්ගේ සියල්ල සුදු පාට වූ ඒ මහා සුවිශේෂී අශ්ව රථයකින් මේ ශ්‍රාවස්තිනුවර පැදගුණ කරමින් හිටියා. ඒ වෙලාවේදී අනෙකුත් ඒ ශ්‍රාවස්තිනුවර වැසි ජනතාව මේක දර්ශනය දැකලා බොහොම අමන්දානන්දණයට පත් වුණා. ඉතින් ඒක නිසා භාග්‍යතුන් වහන්සේට පුළුවන්ද මේ රථයටත් වඩා සුවිශේෂී බ්‍රහ්ම යානාවක්, දිව්‍ය යානාවක් මේ ධර්මානුකූලව තියෙනවද, එහෙම සුවිශේෂී යානාවක් මේ ධර්මයේ තියෙනවද කියලා භාගතුන් වහන්සේට පුළුවන් ද අප කෙරෙහි අනුකම්පාවෙන් මේ යානාව මුල් කරගෙන අපිට කරුණක් කියලා දෙන්න, උපමාවක් කියන්න කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා. අන්න ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ කියනවා, එසේමයි ආනන්ද, මටත් පුළුවන් මේ යානාව මුල් කරගෙන විශේෂ ධර්මයක් මේ ප්‍රකාශ කරන්න. ඒ තමයි බ්‍රහ්ම යානාවක් කියලා කියන්නේ, සුවිශේෂී දිව්‍ය යානාවක් කියලා කියන්නේ මේ උතුම් වූ ආරෂ්ඨාංග මාර්ගයට අධිවචනයක්, උතුම් වූ ආරෂ්ඨාංග මාර්ගයට සමාන වචනයක්. ඒ වගේමයි ධර්ම යානාවට සමාන වචනයක්. මේ සුවිශේෂී කෙලෙස් මුළු මාරසේනා ජය ගන්නා, ඒ සංගාම විජය කරන ඒ ආරෂ්ඨාංග මාර්ගයට අධිවචනයක්, සමාන වචනයක් තමයි මේ බ්‍රහ්ම යානය, දිව්‍ය යානය කියලා කියන්නේ. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ මේ සුවිශේෂී බ්‍රහ්ම යානාවක් වශයෙන්, සුවිශේෂී දිව්‍ය යානාවක් වශයෙන්, ධර්ම යානාවක් වශයෙන්, ඒ වගේම මහා සංග්‍රාමයක් ජයගන්නා යානාවක් වශයෙන් ආරෂ්ඨාංග මාර්ගය මතක් කරලා දෙනවා. ඊට පස්සේ ආරෂ්ඨාංග මාර්ගයේ කරුණු එක එකක් ගානේ මතක් කරනවා. සම්මා දිට්ඨියානන්ද භාවිතා බහුණී කතා රාග විනය පරියෝසානා හෝති. ආනන්ද, මේ යම්සි කෙනෙක් මේ ආරෂ්ඨාංග මාර්ගයේ තියෙන මේ සම්මා දිට්ඨිය වඩනවා නම් ඒ අයට රාගය විනයනය කරන්න, රාගය දුරු කරන්න, ඒක අවසන් කරන්න අවස්ථාව ලැබෙනවා. දෝෂ විනය පරියෝසානා හෝති. ද්වේෂය හිතින් දුරු කරන්න, ඒක අයින් කරන්න ඒ සඳහාත් අවස්ථාවක් ලැබෙනවා. මෝහ විනය පරියෝසානා හෝති. මෝහය හිතින් අයින් කරන්න, දුරු කරන්න, ෂේ කළා හරින්නත් අවස්ථාව ලැබෙනවා. මේ විදිහට දැන් අපි අද එහෙමනම් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වන සම්මා දිට්ඨිය සම්බන්ධයෙන්. සම්මා දිට්ඨියේ අංග දෙකක් භාග්‍යවතුන් වහන්සේ පෙන්වනවා. පැති දෙකක් භාග්‍යවතුන් වහන්සේ පෙන්වනවා. විශේෂයෙන් මහා චත්තාලීසක සූත්‍රයේදී එහෙම මේ විස්තර අන්තර්ගත වෙනවා. භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා සම්මා දිට්ඨිය ආනන්ද ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා. ආශ්‍රව සහිතයි, පුණ්‍ය පක්ෂයේ නැත්නම් කුසල් පක්ෂයේ පිහිටලා තිනවා. ඒ වගේම උපදි විපාක ලබල දෙනවා. මෙන්න මෙහෙම ලෞකික සම්මාදිට්ඨියක් තියෙනවා. ඒක ආශ්‍රව සහිතයි. ඒ වගේමයි හැබැයි ඒක පුණ්‍ය පක්ෂයේ තියෙන්නේ. ඒක ඇවිල්ලා කුසල් පක්ෂයේ තියෙන්නේ. ඒ වගේමයි මේ බඳු සම්මාදිට්ඨියක් අනුගමනය කරද්දී අනුගමනය කරන කෙනාට ඒකෙන් උපදි විපාක ලැබෙනවා. ඒ කියන්නේ දිව්‍ය ලෝක සම්පත්, මනුෂ්‍ය ලෝක සම්පත්, භවභෝග සම්පත්, ධන සම්පත්, පරිවාර සම්පත්. ඉතින් මේ වගේ විවිධාකාර ඒ උපදි සම්පත්තින් ලබා දෙන සුළු බවක් මේ ලෞකික සම්මාදිට්ඨිය තියෙනවා. ඊට පස්සේ දෙවැනි සම්මාදිට්ඨියක් ප්‍රකාශ කරනවා අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. ආර්ය වූ, අනාශ්‍රව වූ, ලෝකෝත්තර වූ මාර්ග අංගයක් බවට පත්වෙන සම්මාදිට්ඨියකුත් තියෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් භාගතුන් වහන්සේ සම්මාදිට්ඨියේ ආකාර දෙකක් දේශනා කරනවා. පළවෙනි ආකාරය ලෞකික සම්මාදිට්ඨිය, දෙවෙනි ආකාරය ලෝකෝත්තර සම්මාදිට්ඨිය. එහෙනම් අද අපි මේ ලෞකික සම්මාදිට්ඨිය ගැන යම් තොරතුරු ටිකක් ඉගෙන ගමු. දැන් ලෞකික සම්මාදිට්ඨිය කියලා කියවහම විශේෂයෙන්ම සඳහන් කරන්නේ මේ කර්මය, කර්මඵලය ඇදහිම සම්බන්ධයෙන් භාගතුන් වහන්සේ පෙන්වන දර්ශනය. දැන් මෙතෙන්දී අපිට ඉස්සරහට ගන්න පුළුවන් මොකක්ද මේ කර්මය කර්මඵලය කියන්නේ කියලා. එහෙනම් එතෙන්දී අපිට ඉගෙන ගන්න සිද්ධ වෙනවා. යම්සේ කෙනෙක් කර්මය කර්මඵලය අදහනවා නම්, ඒක විශ්වාස කරනවා නම්, ඒ කර්මය කර්මඵලය අදහගෙන ඒ අනුව කටයුතු කරනවා නම්, අන්න එපමණකට එයා තුළ ලෞකික සම්මාදිට්ඨිය පිහිටලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ලෞකික සම්මාදිට්ඨිය ගැන එහෙමනම් කතා කරද්දී අපිට මේ කර්මය හා කර්මඵලය ගැන සෑහෙන අවබෝධයක් ලබා ගන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට කර්මය කර්මඵලය ගැන අවබෝධ කරගන්න මම පොඩ්ඩක් ඉස්සරහට ගත්තා නිබ්බේධික සූත්‍රය. නිබ්බේධික සූත්‍රයේ බොහොම සාරාංශ වශයෙන් භාගතුන් වහන්සේ මේ කර්මයේ තියෙන විවිධ පැති විස්තර කරලා තියෙනවා. එතෙන්දී අහන පළවෙනි ප්‍රශ්නේ තමයි මොකද්ද මේ කර්මය කියන්නේ? කම්මං වේදි තබ්බං කියලා කර්මය දැනගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා. මොකද්ද මේ කර්මය කියන්නේ කියලා එතෙන්දී විස්තර කරලා දෙනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියනවා, චේතනාහං භික්කවේ කම්මං වදාමි, චේතයිත්වා කම්මං කරෝති, කායේන වාචාය මනසා. මහණෙනි, මම චේතනාවම කර්මයේයි සඳහන් කරනවා. චේතනාපූර්වකව යම්ස කෙනෙක් කයින් කර්මයක් කරද්දී, වචනයෙන් කර්මයක් කරද්දී, මනසින් කර්මයක් කරද්දී, එතකොට අපිට තේරෙනවා යම්සි කෙනෙක් චේතනාපූර්වකව හිතලා උවමනාවෙන් යම්සි කායික ක්‍රියාවක් කරනවා නම්, වාචසිකව යම්සි කෙනෙක් යමක් කියනවා නම්, ඒ වගේම මනසින් චේතනාපූර්වකව යමක් හිතනවා නම්, එතන මේ හැම එකකම කර්ම රැස් වෙන ස්වභාවයක් තියෙනවා. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම රැස් වෙන ස්වභාවයක් තියෙනවා. ඒ ක්‍රියාවන් චේතනාපූර්වකව කරද්දී. ඒ එහෙමනම් මේ චේතනාව කියන එක කර්මයට ප්‍රධාන වෙනවා. චේතනාවකින් තොරව අපේ අතින් යම් කාය කර්මයක් සිද්ධ වුණාට, වචී කර්මයක් සිද්ධ වුණාට, මනක් කර්මයක් සිද්ධ වුණාට ඒකේ කර්ම රැස්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් අපි පාරේ යවිදිනකොට අපි හිතමු ඔන්න අපේ කකුලට පෑගිලා කූඹියෙක්ව මැරෙනවා. අපි දැක්කේ නැහැ. අපිට උවමනාවක් තිබුණෙත් නැහැ. මරන්න කියලා චේතනාවක් තිබුණෙත් නැහැ. ඉතින් එතෙන්දී අර චේතනාපූර්වක බවක් නැති නිසා ඒ සතා මැරුණා කියලා අපිට කර්මයක් රැස් වෙන්නේ නැහැ. ඒ වගේම අපි හිතමු අපිට යම්ස කෙනෙක් මාකරිය අහුවාම අපිට මොනා හරි දෙයක් කියනවා. හැබැයි ඕමනාවෙන් කියන්න ඕමනයි කියලා, බොරුවක් කියන්න ඕමනයි කියලා, රවට්ටන්න ඕමනයි කියලා එහෙම මොකක්වත් හිතේ අදහසක් තිබුණ නැහැ. ඔහේ කියුණා. එතෙන්දිත් චේතනාපූර්වක බවක් නැත්තම් එතෙන්දිත් වචී කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ විදිහටම අපේ හිතටත් නානක් ප්‍රකාර සිතුවිලි පහළ වෙනවා. එතෙන්දී අපි ඒවා දැනඳුනගෙන ඒවයේ තියෙන ආස්වාදයට යට වෙලා, එහෙම නැත්නම් ඒකේ තියෙන හිත බඳන ස්වභාවයට යට වෙලා අපි උමනාවෙන් යමක් දිගට දිගට හිතන්න, කියන්න, කරන්න ගියේ නැත්නම් එතෙන්දෙත් කර්ම රැස්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් යනවා අපිට මූලිකවම පැහැදිලි කරගන්න පුළුවන්. එහෙමනම් කර්ම රැස්වීම සඳහා චේතනාව මූලික වෙනවා. චේතනාවක් අත්‍යවශ්‍ය වෙනවා. චේතනාවක් තිබුණේ නැත්නම්, චේතනා පූර්වක යමක් සිද්ධ වුණේ නැත්නම් එහෙනම් කර්ම රැස්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මොකද්ද මේ කර්මයට හේතුව, නිදාන සම්භවය. කර්මයට මූලික හේතුව කුමක්ද? එතෙන්දී ස්පර්ශය තමයි කර්මයට මූලික හේතුව වශයෙන් දේශනා කරන්නේ. ඊට පස්සේ කර්මයේ තියෙන විවිධත්වය, කම්මානං වේමත්තතා කියලා බුදුරජාණන් වහන්සේ ඔන්න කර්මයේ විවිධත්වය අපිට කියලා දෙනවා. එතෙන්දී යම් කර්ම කිරීම නිසා නිරයගාමී වෙනවා. නිරය වේදනීයං කියලා කියනවා. එතම් කෙනෙක් විවිධාකාර කර්මවල නියැලෙනවා. එතකොට ඒ කර්ම කර්මානුරූපව ඒක විපාකයක් වශයෙන් निराගත වෙන්න, අපාගත වෙන්න සිද්ධ වෙනවා. ඇතම් කර්මයක මේ විපාකයක් වශයෙන් ඇතම් කෙනෙකුට මේ තිරිසන් ලෝකේ උපදින්න සිද්ධ වෙනවා. තිරච්ඡාන යෝනි වේදනීය. තිරිසන්ගත වීමෙන් තමයි මේ කර්මයේ විපාක විඳින්න සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඇතම් කෙනෙක් යම් යම් කර්ම අකුසල කර්ම කළා මේ പ്രേත ලෝකයට යන්න සිද්ධ වෙනවා. එතෙන්දී තමයි මේ කර්මවල විපාක විඳින සිද්ධ වෙන්නේ. පෙත්ති විසය වේදනියන් කියලා කියනවා. ඇතම් කෙනෙක් යම් යම් කර්ම කළා මේ අය මනුස්ස ලෝකයට පැමිණිලා ඒ මනුස්ස ලෝකේ මේ කර්ම භුක්ති විඳින ස්වභාවයක් තියෙනවා. ඇතම් කෙනෙක් දිව්‍ය ලෝකවලට ගිහිල්ලා දිව්‍ය ලෝකවල ඒ කර්ම භුක්ති විඳින ස්වභාවයක් තියෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් කර්මයේ යම් විවිධත්වයක්, වේමත්තතාවයක් තියෙන බව භාගතුන් වහන්සේ සඳහන් කරනවා. කම්මානං විපාකෝ. එතකොට මේ කර්මවල විපාක සම්බන්ධයෙන් ප්‍රධාන අවස්ථා තුනක් මේ නිබ්බේධික සූත්‍රයේදී භාගතුන් වහන්සේ දේශනා කරනවා. එකක් තමයි දිත්තේව ධම්මේ. මෙලවදීම, මේ භවයේදීම විපාක දෙනවා. යම්සි කර්මයක් එයා කළා, ඒ කර්මයේ විපාකය මේ භවයේදීම, මේ ආත්ම භවයේදීම ලැබෙනවා, විපාක දෙනවා. ඊට පස්සේ මේ භවයේදී අවස්ථාවක් ලැබුණ නැත්නම් ඔන්න ඊළඟ භවයේදී ඒ කර්මය විපාක දෙනවා. ඒකට උපපජ්ජ වේදනීයා කියලා කියනවා. හැබැයි අපි තුමු මේ භවයේදීත් විපාක දුන්නේ නැහැ, ඊළඟ භවයේදීත් විපාක දුන්නේ නැහැ. එහෙමනම් ඉතින් නිවන් දක්නාතුරු යම් දවසක විපාක දීමේ හැකියාවක් මේ කර්ම වලට තියෙනවා. උපපජ්ජේ අපරේවා පරියාය කියලා අපරාපරිය වේදනීය කර්ම වශයෙන් සඳහන් කරනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් ඔන්න තව ටිකක් කර්මයේ ක්ෂේත්‍රය නැත්නම් කර්මයේ විපාක ටිකක් පුළුල් පරාසයක් ඔස්සේ පැතිරෙනවා. ඇතැම් කර්ම අපිට මෙලවදීම විපාක දෙන්න පුළුවන්. ඇතැම් කර්ම එන භවයේදී විපාක දෙන්න පුළුවන්. ඇතැම් කර්ම මේ භවයේදීත් විපාක නොදී එන භවයේදීත් විපාක නොදී ඊට පසු භවයකදී නිවන් දක්නාතුරු යම් දවසකදී විපාක දෙන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔන්න කර්මයේ විපාක සම්බන්ධින් තොන්න දැන් සෑහෙන අපිට යම් වැටහීමක් ඇති වුණා. ඊට පස්සේ කුමක්ද මේ කර්මය නිරෝධ කරන මාර්ගය? කර්මය තොර කරන, කර්මය ක්ෂය කරන මාර්ගය කුමක්ද? ඒකට විශේෂයෙන් පෙන්වන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වශයෙන්. කම්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදා වශයෙන් පෙන්වන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වශයෙන්. එතෙන්දී ස්පර්ශ නිරෝධයෙන් කර්ම නිරෝධය කරන්න පුළුවන් බව මේ සූත්‍රයට අනුව අපිට පැහැදිලි වෙනවා. ඉතින් අපි ටික ටික බලමු මේවා කොහොමද ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ කියලා. තොර මෙතන දැන් අපිට සංක්ෂිප්ත වශයෙන් තොරතුරු කීපයක් දැනගන්න හම්බුණා. කර්මය කියන්නේ විශේෂයෙන්ම චේතනාපූර්වක යමක් කිරීම, කීම, සිතීම කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ කර්මයට මූලික හේතුවක් වශයෙන් ස්පර්ශය දේශනා කරනවා. ඒ වගේමයි කර්මයේ විවිධත්වයක් තියෙනවා. තිරිසන් ලෝකයේ, പ്രേත ලෝකයේ, මනුස්ස ලෝකයේ, දිව්‍ය ලෝකයේ, අපායේ විපාක දෙන ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ මෙලෝ වශයෙන් එන ඊළඟ භවයේ වශයෙන් ඊටත් පස්සේ තියෙන යම් හෝ භවයක වශයෙන් මේවා විපාක දෙන කාලයක් වශයෙන් හිතා ගන්න පුළුවන්. ඒ වගේමයි කර්මය නිරුද්ධ කරන ප්‍රතිපදාවක් වශයෙන් මෙතෙන්දිත් භාගතුන් වහන්සේ ආරෂ්ඨාංක මාර්ගය තමයි ප්‍රතිපදා වශයෙන් මාර්ගය වශයෙන් පෙන්වන්නේ. දැන් ඊට පස්සේ එහෙමනම් දැන් අපිට තව ටිකක් ගැඹුරට යන්න සිද්ධ වෙනවා. දැන් ඔන්න කර්මය ගැන ඉගෙන ගන්න. දැන් ඒකේ එන බොහොම ප්‍රබල මාතෘකාවක් තමයි මේ එක්තරා අවස්ථාවකදී සුබ කියන මානවකෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේකින් අහන ප්‍රශ්නේ. තේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ අනාථපිණ්ඩික ඒ ජේතවනා සිටුතුමා විසින් කරපු ඒ ජේතවනාරාමේ වැඩවාසය කරනවා. තේ අවස්ථාවේදී තෝදෙය්‍ය පුත්ත, තෝදෙය්‍ය කියන බ්‍රාහ්මණයාගේ පුතෙක් වෙච්ච සුභ කියන මානවකෙක් ඇවිල්ලා බොහොම ලස්සන ප්‍රකාශයක් කරනවා. ඉතින් මේ මානවකයා කියන්නේ මොකද්ද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මම මේ මනුස්ස ලෝකේ පුදුමාකාර විවිධත්වයක් දකිනවා. ඉතින් ඇතැම් අය මේ මනුස්ස ලෝකේ දීර්ඝායුෂ විඳිනවා. ඇතැම් අය ඉක්මනටම මැරලා යනවා, අල්පායුෂ්කයි. ඒ වගේමයි ඇතැම් අය බොහොම ව්‍යාබාධ සහිතයි, කියන්නේ රෝග බහුලයි. හැම තිස්සේ මොකක් හරි ලෙඩක් තියෙනවා. එක්කෝ උණ, එක්කෝ හෙම්බිරිස්සාව, එක්කෝ කැස්ස, එක්කෝ උදරාබාධයක්, එක්කෝ හිස ගැක්කුමක්, එක්කෝ ඊට වඩා ගැඹුරු ආබාධයක්. හැම තිස්සෙම බැලුවම ලෙඩ. හැබැයි ඇතැම්ම අය එහෙම නැහැ. ඇතැම්ම අය හරිම නිරෝගී. අවුරුදු 50, 60, 70 සමහර අය ඉන්නවා කිසිම ලෙඩක් හැදිලා නැහැ. ඒ වගේම ඇතැම් කෙනෙක් බොහොම දුර්වර්ණයි. හරිම විරූපී. කිසිම දකින්න ප්‍රිය උපදවන බවක් නැහැ. හැබැයි ඇතැම් කෙනෙක් එහෙම නෙමෙයි. හරිම ප්‍රිය උපදවන ශරීර ස්වභාවයක් තියෙනවා. හරිම සුරූපී. දැක්කාම ආයෙත් බලන්න හිතෙනවා. ඔන්න ඒ වගේ ස්වභාවයක් ඇතැම් අයට තියෙනවා. ඊට පස්සේ ඇතැම් අය අල්පේශාක්‍යයි. කවුරුවත් ගණන් ගන්නෑ. ඉන්නේ ඉටියයි කියලා කවුරුත් ගණන් ගන්නෑ, අල්පේශාක්‍යයි. හැබැයි ඇතැම් කෙනෙක් එහෙම නෙමෙයි, මහේශාක්‍යයි. ඒ අයට බොහොම අනිත් අය ගරු සැලකිලි දක්වනවා, පාර ඉඩ දෙනවා, පුටුවක් දෙනවා, ඒ අය කියන වචනයට ඇහුම්කන් දෙනවා. රාජසභාවක බොහොම ගෞරවනීය සභාවක ඒ අයට මුල් පුටුව දෙනවා. ඉතින් මෙන්න මේ වගේ මහේශාක්‍ය ස්වභාවයක් තියෙනවා ඇතැම් අයගේ. ඊළඟට ඇතැම් අය අල්ප භෝග සහිතයි. ඒ කියන්නේ ධන දාහන්නේ බොහොම අල්පයි. සල්ලි නැහැ. එහෙම නැත්නම් අපි අද කාලේ හැටියට කියනවනේ දුප්පත්. බොහොම දරිද්‍රතාවයෙන් පෙළෙනවා ඇතැම් පිරිසක්. හැබැයි ඇතැම් අය එහෙම නෙමෙයි. එයාට බොහෝ වශයෙන් ධන දාහන්‍ය තියෙනවා. බොහොම පොහොසත්. ඒ වගේමයි ඇතම් කෙනෙක් බොහොම පහත් කුලවල තමයි ඉපදිලා තියෙන්නේ. තවත් කෙනෙක් බොහොම උසස් කුලවල උපදිලා තියෙනවා. ඒ වගේම ඇතම් කෙනෙක් හරිම මෝඩයි. කිසිම නුවණක් තියෙන බවක් නැහැ. කාරණාවක් කිව්වහම තේරුම් ගන්න හරි අමාරුයි. ප්‍රඥාවෙන් හුඟක් අඩුයි. හැබැයි ඇතම් කෙනෙක් එහෙම නෙමෙයි. බොහොම ප්‍රඥාවන්තයි. කියන පමණින් තේරෙනවා. එච්චරට බොහොම ප්‍රඥාවන්තයි. ගැඹුරු නුවණක් අවබෝධයක් ඇති කර ගැනීමේ හැකියාව ඇතම් කෙනෙකුට තියෙනවා. මෙන්න මේ වගේ ස්වාමීන් වහන්සේ මම දකිනවා මේ ලෝකේ මිනිස්සු අතර පුදුමාකාර විවිධත්වයක්. මොකද්ද මේ විවිධත්වයට හේතුව? ඉතින් බැලුවහම මේක අදට වුණත් අපිට කතා කරන්න පුළුවන් මාතෘකාවක්. අද ලෝකෙත් මේ ස්වභාවය මේ විදිහටම තමයි. අදත් ඇතින් මිනිස්සු ඇතම් කෙනෙක් දීර්ඝායුෂ ලබනවා, ඇතම් කෙනෙක් අල්පායුෂ ලබනවා, ඇතම් කෙනෙක් බොහොම නිරෝගීව ජීවත් වෙනවා, ඇතම් කෙනෙක් බොහොම රෝග බහුලයි, ඇතම් කෙනෙක් බොහොම සුරූපී, ඇතම් කෙනෙක් බොහොම විරූපී, ඒ වගේම ඇතම් කෙනෙක් බොහොම මහේශාක්‍යයි, ඇතම් කෙනෙක් අල්පේශාක්‍යයි, ඇතම් කෙනෙක් බොහොම පොහොසත්, තවත් කෙනෙක් හරිම දුප්පත්, තවත් කෙනෙක් බොහොම උසස් කුලයක ඉපදලා ඉන්නවා, තවත් කෙනෙක් බොහොම නීච කුලයක පහත් කුලයක ඉපදලා ඉන්නවා. ඒ වගේම ඇතම් කෙනෙක් බොහොම ප්‍රඥාවන්තයි, ඇතම් කෙනෙක් බොහොම නුවණින් අඩුයි කියලා කියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ විෂමතාවයන් අදත් එදත් මතුවටත් මේ සමාජයේ තියෙනවා. ඉතින් මේකට හේතුව කුමක්ද කියලා තමයි මේ සුභ මානවකයා භාගතුන් වහන්සේකින් විමසන්නේ. ඒ වෙලාවේදී බුදුරජාන් වහන්සේ බොහොම ඍජු ප්‍රකාශයක් කරනවා. කම්මස්සකා මානව සත්තා කම්ම දායාදා. කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ. කම්මං සත්තේ විභජති යදිදං හීනප්පනීත තායාති. කියලා බොහොම ඍජු ප්‍රකාශයක් කරනවා. ඒ තමයි කම්මස්සකා මානව සත්තා. මේ මානවකය මේ සත්වයෝ කර්මය සොකීය කොට ජීවත් වෙනවා. කියන්නේ කර්මය තමයි එයාට අයිති. දැන් අපි හිතාගෙන ඉන්නවා අපිට ගෙවල් දොරවල් අයිති, යාන වාහන අයිති, අපිට රස්සාවක් අයිති, අපිට අඹු දරුවන් අයිති. ඉතින් මේ විදිහට අපි විවිධාකාර දේවල් වල අයිතිය ප්‍රකාශ කරනවා. හැබැයි භාගතුන් වහන්සේ කියනවා කම්මස්සකා මානව සත්තා. මේ කර්මය තමයි ඒ අය තමන්ගේ කියලා කියන්න පුළුවන් තත්වයක ඉන්නේ. සොකීය කියලා කියන්න පුළුවන් තත්වයක තියෙන්නේ කර්මයට පමණයි. කරපු කියපු හොඳ නරක කර්මවලට තමයි තමන්ගේ කියලා කියාගන්න ස්වභාවයක් තියෙන්නේ. කියාගන්න පුළුවන් තත්වයක් ඇත්ත වශයෙන්ම නම් තියෙන්නේ. ඊළඟට කම්ම දායාදා. තමන්ට උරුම වෙන්නේ දායාද වශයෙන් ලැබෙන්නේ ඒ කරපු කර්ම ටික. දැන් අපි හිතනවා හරි මැරෙද්දී ඔක්කොම ටික අරන් යයි කියලා තමයි හුඟක් දෙනෙක් ජීවත් වෙන්නේ. හැබැයි ඉතින් අරන් යන්න ඉතුරු වෙන්නේ මේ කරපු කියපු කර්ම ටික විතරයි. ඒක තමයි දායාද වශයෙන් හම්බ වෙන්නේ. ඊළඟට කම්ම යෝනි. යම් තැනක උප්පත්තියක් ලැබනකොට ඊට මුල් වෙන්නේත් කර්මය. ඒක තමයි අපේ උත්පත්ති ස්ථානය නැත්තම් ඉපදින්න එක ප්‍රධාන හේතුවක් වශයෙන් එහෙමනම් කර්මය මූලික වෙනවා. ඊට පස්සේ කම්ම බන්දු. අපි කර්මයට බැඳිලා ඉන්නවා, කර්මය ඥාතියෙක් කොට කර්මයට සෑහෙන්න ඥාති සම්බන්ධතාවයක් තියෙනවා. ඊළඟට කම්ම පටිසරණ. ඒ වගේමයි කර්මයම තමයි පිටිසරණ වෙන්නේ. කර්මයම තමයි පිහිට වෙන්නේ. අපි යම් කෙසේ නිවැරදි කුසල කර්මය දිගටම කරලා ඒ තුලින් තමයි අන්තිමට අපිට පිහිටක් ලබා ගන්නත් පුළුවන් වෙන්නේ. කම්මං සත්‍යේ විභජති අදිදං හීනප්පනීත තායාති. ඉතින් මේ නිසා මෙන්න මේ කර්මය තමයි තීරණය කරන්නේ කවුද දීර්ඝායුෂ වෙන්නේ, කවුද අල්පායුෂ වෙන්නේ, කවුද නුවණක්කාර වෙන්නේ, කවුද මෝඩ වෙන්නේ, කවුද පොහොසත් වෙන්නේ, කවුද දුප්පත් වෙන්නේ. මේ ආදී වශයෙන් අර පිළිතුරට ප්‍රධාන උත්තරයක් වශයෙන් භාගතුන් වහන්සේ කර්මය පිළිබඳව දේශනා කරනවා. ඉතින් මෙහෙම කිව්වහම මේ සුභ මානවකයාට ඉතින් එච්චර තේරෙන්නේ නැහැ. ඉතින් යා කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ, ස්වාමීන් වහන්සේ මේ සංක්ෂිප්ත විදිහට කියපු කාරණාව මට නම් තේරුම් ගන්න අමාරුයි. මට පොඩ්ඩක් බැරිද ඕක විස්තර වශයෙන් කියලා දෙන්න. ඊට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ ටිකක් විස්තර වශයෙන් කියලා දෙනවා. දැන් එතෙන්දී ප්‍රකාශ කරන ප්‍රධානම කාරණාව තමයි යම්සි කෙනෙක් කුසල කර්මයක් කළොත් ඊට අනුරූපව කුසල විපාක හම්බ වෙනවා. යම්සි කෙනෙක් අකුසල කර්මයක් කළොත් ඊට විපාක වශයෙන් අකුසල විපාක හම්බ වෙනවා. ඉතින් ඕක තමයි ප්‍රධානම කාරණාව මේ සූත්‍රයේදී මතු කරන චූල කම්ම විභංග සූත්‍රයේදී. එතකොට මේකේ විස්තර වශයෙන් කියන්න තියෙන්නේ කොහොමද මේ කෙනෙක් දීර්ඝායුෂ විඳින්නේ, කොහොමද කෙනෙක් අල්පායුෂ විඳින්නේ. අතීතෙන්දි මතක් කරන්නේ ඇතම් කෙනෙක් සත්තු මරනවා, කිසිම හිතප්පුවක් නැතුව කටයුතු කරනවා, කිසිම සත්තුන් කෙරෙහි අනුකම්පාවක් නැහැ, තෙතක් නැහැ. ඉතින් ඒ සියලු ප්‍රාණීන් කෙරෙහි බොහොම වෛරී සහගතව කිසිම දයානුකම්පාවකින් තොරව තමයි කෙනෙක් කටයුතු කරන්නේ. අන්න ඒ අය ඒ කාරණාව නිසා මිය ගියාට පස්සේ අපාගත වෙන්න පුළුවන්. ඒ වගේමයි මනුස්ස ලෝකේ උපත ලැබුවොත් ඒ අය බොහොම අල්පායුෂ්ක වෙනවා. ඒ අයගේ ආයුෂ කාලය බොහොම කෙටි. හැබැයි ඇතම් කෙනෙක් එහෙම නෙමෙයි, ඒ අය ප්‍රාණඝාතයෙන් වළකිනවා. ඒ වගේමයි ඒ අය මේ බැහැර කරපු ආයුධ ඇතිව දඬු මුගුරු ඇතිව කටයුතු කරනවා. ඒ අය මේ දඬු මුගුරු ආයුධ පාවිච්චි කරන්නේ නැහැ. මේ සත්තු මරන්න ලැජ්ජාවට පත් වෙනවා, සත්තු මරන්න කැමති නැහැ. දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති කියලා කියනවා. ඒ කියන්නේ සියලුම සත්වයන් කෙරෙහි බොහොම හිතානුකම්පාවෙන් යුක්තව වාසය කරනවා, බොහොම දයානුකම්පාවකින් කටයුතු කරනවා. අන්න ඒ නිසා ඒ අය අන්න මිය ගියාට පස්සේ සුගතිගාමී වෙනවා. බැරි වෙලාවත් නැවතත් මනුස්ස ලෝකේ ඉපදුනොත් දීර්ඝායුෂ භුක්ති විඳිනවා. ඊට පස්සේ දැන් එතකොට අපිට තේරෙනවා මේ දීර්ඝායුෂ ලබන්නත් අඩු ආයුෂ මන්ද ආයුෂ ලබන්නත් එහෙමනම් මේ සත්ව හිංසාව, සත්ව ඝාතනය, සත්වයින්ට අනුකම්පා කිරීම මෙන්න මේ කාරණාව තුළ තමයි ඒක තීරණය වෙලා තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඇතම් කෙනෙක් සත්තුන්ව මිනිස්සුන්ව වෙහෙසනවා, වෙහෙසටපත් කරනවා, දඬු මුගුරු වලින් පහර දෙනවා. ඒ වගේ කටයුතු කරද්දී අන්න ඒ අය මේ මිය ගියාට පස්සේ එක්කෝ ඒක නිසා අපාගත වීමක් සිද්ධ වෙනවා, බැරි වෙලාවත් මනුස්ස ලෝකේ ඉපදුනොත් ඒ අය මේ බොහොම කායික රෝගවලට බඳුන් වෙනවා. හැබැයි ඇතම් කෙනෙක් එහෙම නැහැ. ඒ අය බොහොම මේ දඬු මුගුරු පාවිච්චි කරන්නේ ටිකක් දයානුකම්පාවෙන් කටයුතු කරනවා, අනිත් අය උදව් උපකාර කරනවා. මේ විදිහට කටයුතු කිරීම නිසා සුගතිගාමී වෙනවා. මනුස්ස ලෝකේ ඉපදුනොත් ඒ අය බොහොම නිරෝගී තැනැත්තම් බවට පත් වෙනවා. ඒතර මෙතෙන්දිත් සෑහෙන දුරට අර සත්ව අනුකම්පාව, දඬු මුගුරු බහා තබා ජීවත් වීම, දයානුකම්පාවෙන් යුක්තව කටයුතු කිරීම, කරුණාවෙන් කටයුතු කිරීම, මෛත්‍රියෙන් කටයුතු කිරීම, මේ වගේ පැති තමයි හේතු වෙලා තියෙන්නේ මේ දීර්ඝායුෂ ලබන්න. ඊට පස්සේ ඇතම් කෙනෙක් තවත් තැනක පෙන්න මේ සූත්‍රයේ සඳහන් කරනවා ඇතම් කෙනෙක් බොහොම ක්‍රෝධ බහුලයි, ඉක්මනටම කේන්ති යනවා, වෛර බැඳ ගන්නවා, ක්‍රෝධයෙන් යුක්තව කටයුතු කරනවා. හැම තිස්සෙම දැවුණ හිතකින් තමයි කටයුතු කරන්නේ, පොඩටත් කේන්ති යනවා. ඉතින් මේ බඳු ස්වභාවයකින් නම් කෙනෙක් කටයුතු කරන්නේ ඒ අය මිය ගියාට පස්සේ අපාගත වෙන්නත් පුළුවන්, මනුස්ස ලෝකේ නැවත ඉපදුනොත් දුර්වර්ණ කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ සුරූපී මේ විරූපී කෙනෙක් බවට පත් වෙනවා. දැක්කහම බලන්න අකමැති හිතෙන මට්ටමේ විරූපී කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි ඇතම් කෙනෙක් එහෙම නෙමෙයි, කේන්ති යන අවස්ථාවකදීත් කේන්ති යන්නේ නැතුව ඉන්න උත්සාහන්ත වෙනවා. හිතේ මෛත්‍රියක් වඩනවා, කරුණාවන්තව කටයුතු කරනවා. ඉතින් එතකොට ක්‍රෝධ කරන්නේ නැතුව ඉන්න උත්සාහන්ත වෙනවා. පරුෂ වචන පාවිච්චි නොකර ඉන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේ ආකාරයෙන් මේ මෛත්‍රී සහගතව ක්‍රෝධ නොකර ජීවත් වීමේ ආනිසංස වශයෙන් මේ ගියාට පස්සේ සුගතිගාමී වෙන්න පුළුවන්. නැවත මනුෂ්‍ය ලෝකයට පැමිණියොත් අන්න එයා බොහොම සුරූපී දැකුම් කළු ශරීර ස්වභාව ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට ඇතම් කෙනෙක් ඉන්නවා මේ තවත් කෙනෙක් හොය යම් යම් ගරු සම්මාන එහෙම ලබනකොට ඒකට ඊර්ෂ්‍යා කරනවා. ඉතින් ඒ වගේමයි ගරු සම්මාන ලබන කෙනෙක්ට ඒ ලැබිය යුතු කෙනෙකුට ඒ ගරු සම්මාන කරන්නෙත් නැහැ. ඒවට ඊර්ෂ්‍යා කරනවා. ඉතින් මේ බඳු කෙනෙක් මරුණාට පස්සේ ඒකෙන් අපාගත වෙන්නත් පුළුවන්. මනුස්ස ලෝකේ ඉපදුනොත් අල්පේ ශාක්‍ය බවට පත් වෙනවා. ඒ කියන්නේ අයව කවුරුත් ගණන් ගන්නෑ. පැතම් කෙනෙක් එහෙම නෙමෙයි, ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. අනිත් අයට යමක් ලැබෙනකොට, අනිත් අයට ගරු සම්මාන ලැබෙනකොට ඒක අනුමෝදන් වෙනවා. ඒ සඳහා යම්සි මුදිතාවක් හිතේ ඇති කරගන්නවා. ඒ නිසා එබඳු ප්‍රතිපදාවක් කරහා ඒ අය සුගතිගාමී වෙනවා. මනුස්ස ලෝකේ ඉපදුනොත් මහේ ශාක්‍ය කෙනෙක් බවට පත් වෙනවා. ඒ අයත් ඉතින් අරයි ගරු සම්මාන ලබන, අනිත් අයගේ සැලකිල්ලට භාජනය වෙන මහේ ශාක්‍ය කෙනෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඇතම් කෙනෙක් ඔන්න කවුරු හරි දෙයක් ඉල්ලගෙන පැමිණියාම එයාට ඒක දෙනවා, අනුග්‍රහ කරනවා. ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට පැවිද්දන්ට අනුග්‍රහ කරනවා, දාන චේතනාවෙන් බොහොම කටයුතු කරනවා. ඉතින් එතකොට අන්න ඒ අය මිය ගියාට පස්සේ සුගතිගාමී වෙන්න පුළුවන්. මනුස්ස ලෝකේ ඉපදුනොත් බොහොම භෝග සහිත, ධනය සහිත පොහොසත් කෙනෙක් බවට පත් වෙනවා. තවත් කෙනෙක් එහෙම නෙමෙයි. ඉතින් ඉල්ලාගෙන ආවට කිසි දෙයක් දෙන්නේ නැහැ. බොහොම ලෝභීව මසුරුකමෙන් යුතුව කාලය ගත කරනවා. ඉතින් ඒ නිසා AI මීගයාට පස්සේ අපාගත වෙන්න පුළුවන්. ඒ වගේම මනුස්ස ලෝකෙ ඉපදුනොත් ඔන්න මේ අල්ප භෝග සහිත කෙනෙක්, දුප්පත් කෙනෙක්, ධන ධාන්‍ය නැති කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඇතම් කෙනෙක් හරිම තද හිත් ඇති කෙනෙක්. ඒ කියන්නේ ඒ අය කාටවත් සලකන්න කැමති නැහැ. කවුරු හරි අපි හිතමු තමන්ගේ වන්දනාමාන වලට සුදුසු කෙනෙක් ආවයි කියලා වඳින්න පුදන්න හිත නැමෙන්නේ නැහැ. ඒ වගේමයි කවුරු හරි වැදගත් කෙනෙක්, පිදිය යුතු කෙනෙක් ආවයි කියලා තමන් ඉන්න ආසනයෙන් නැගිටින්න හිතෙන්නේ නැහැ. ඒ එහෙම කටයුත්තක් කරන්නේ නැහැ. ඊළඟට ආසනය දෙන්නේ නැහැ. ඊළඟට පාර ඉඩ දෙන්නේ නැහැ. ඊට පස්සේ කවුරු හරි ඒ වගේ සැලකිය යුතු, වැඳිය පිදිය යුතු යම් කෙනෙක් ආවා කියලා එයාට ගරු බුහුමන් දක්වන්නේ නැහැ. ඊළඟට ඒ අයට වන්දනාමාන කිරීමක් කරන්නේ නැහැ. ඉතින් මේ විදිහට පූජෝපහාර කිරීමක් කරන්නේ නැහැ. මෙන්න මේ විදිහට ඒ වැඳිය පිදිය යුතු උසස් කෙනෙක්, ගුණවත් කෙනෙක්ට කිසිම ඒබඳු සැලකීමක්, වැඳීමක්, පිදීමක්, තමන්ගේ ආසනය පිළිගැන්වීමක්, පාරෙන් ඉඩදීමක් වගේ මෙබඳු දේවල් කරන්නේ නැත්නම් ඒ තැනත්තා ඔන්න ඉපදිලා මිය ගියාට පස්සේ දුගතිගාමී වෙන්න පුළුවන්. මනුස්ස ලෝකයේදී ඉපදුනොත් හීන කුලයකට, නීච කුලයකට පත් වෙනවා කියලා කියනවා. නීච කුලයක තමයි උපදින්නේ කියලා කියනවා. හැබැයි ඇතම් කෙනෙක් එහෙම නෙමෙයි. ඒ වැඳිය යුතු, පිදිය යුතු, බහුබහුමන් කළ යුතු කෙනෙකුට කෙනෙක් දැක්කහම බොහොම ගෞරව සම්ප්‍රයුක්තව නැගිටිනවා, තමන්ගේ ආසනය පූජා කරනවා, වඳිනවා, පුදනවා, නමස්කාර කරනවා. ඉතින් මේ විදිහට අර බොහොම නිහතමානීව ඒ පිදියොත්තන් පුදන ස්වභාවයක් තියෙනවා. ඒ අය මිය ගියාට පස්සේ සුගතිගාමී වෙනවා. මනුස්ස ලෝකේ ඉපදුනොත් ඔන්න බොහොම උසස් කුලවල උපදිනවා කියලා භාග්‍යවතුන් වහන්සේ මේ චූලකම්ම විභංග සූත්‍රයේ සඳහන් කරනවා. ඒ වගේමයි ඇතම් කෙනෙක් ඉන්නවා බොහොම ඉගෙන ගන්න හරි උමනාවක් තියෙනවා. කවුරු හරි ප්‍රඥාවන්ත කෙනෙක් කියලා තේරුම් ගත්තොත් ඒ අය ගිහිල්ලා හම්බ වෙනවා. හම් වෙලා නොදන්නා කාරණා විමසනවා, සාකච්ඡාවට බඳුන් කරනවා, තව තව දේවල් හොයලා බලනවා, මොනවද තමන්ට යහපත පිණිස හේතු වෙන්නේ කියලා විමසනවා. මේ වගේ අර තමන්ගේ නුවණ දියුණු කරගන්න, යහපත උදා කරගන්න නිරන්තරයෙන්ම විමසන සුළු ගතියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ අය මිය ගියාට පස්සේ සුගතිගාමී වෙනවා. මනුස්ස ලෝකයේ ඉපදුනොත් මේ අය බොහොම ප්‍රඥාවන්ත කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි ඇතැම් අය එහෙම නැහැ. එහෙම විමසීමේ උමනාවක් නැහැ. ඔහේ තියෙන විදිහට ඉන්නවා. එහෙම නුවණ දියුණු කරගන්න කියලා කිසි උමනාවක් නැහැ. ඉතින් ඒ අය මිය ගියාට පස්සේ දුගතිගාමී වෙන්නත් පුළුවන්. මනුස්ස ලෝකයේ ඉපදුනහම කිසිම නුවණක් නැති කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ සුභමානවකයාට මේ ආහපු ප්‍රශ්නයට දීර්ඝව උත්තර දෙනවා. සරලව සාරාංශ වශයෙන් අපිට කියන්න තියෙන්නේ යම්සි කෙනෙක් හොඳක් කළොත් ඒකේ හොඳ විපාකයක් භුක්ති විඳින්න පුළුවන්, නරකක් කළොත් නරක විපාකයක් භුක්ති විඳින්න පුළුවන්. ඉතින් මෙන්න මේ ආකාරයෙන් එතකොට මේ කර්මයේ සෑහෙන විස්තරයක් මේ මජ්ක්‍ධිම නිකායේ චූලකම්ම විභංග සූත්‍රයේදී අන්තර්ගත වෙලා තියෙනවා. දැන් ඊට පස්සේ අපිට මේක තවත් ටිකක් ගැඹුරකට යන්න පුළුවන්. දැන් මේක මම මේ විදිහට කියාගෙන යනකොට මේ පින්වතුන්ට හිතෙනවා ඇති. ඉතින් මෙහෙම නෙමෙයිනේ, ඇතැම් අය බොහොම නරක දේවල් කරනවා. ඒ වුණාට ඉතින් ඒ අය බොහොම ජයට ජීවත් වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඇතැම් කෙනෙක් ඉන්නවා එහෙම නෙමෙයි. බොහොම සලකලා කටයුතු කරනවා, සැලකිල්ලෙන් යුක්තව කටයුතු කරනවා, නිවැරදි දේ කරනවා. හැබැයි හැමදාම කරදර ඒ අයටමයි කියලා ඉතින් මේක බොහොම චෝදනාවක් වශයෙන් ඉදිරිපත් වෙනවා. ඉතින් මේ කාරණාවත් ඇත්තටම සාකච්ඡා කරලා තිනවා මහා කම්ම විභංග සූත්‍රයේදී. ඒකත් අපි ඇත්තටම මතු කරගන්න වටිනවා. ඉතින් එක්තරා අවස්ථාවකදී මේ සමිද්දි කියන ස්වාමින් වහන්සේ කෙනෙක්ව හම්බෙන්න ආපු තවත් වෙනත් මේ පරිබ්‍රාජකෙක් එක්ක ඇති වෙච්ච සාකච්ඡාවක් නිසා ඒක ප්‍රස්තුත කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ඉදිරිපත් කරන්නේ. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියන්නේ අත්තිකම්මං අබබ්බං අබ්බා භාසං, අත්තිකම්මං අබබ්බං බබ්බා භාසං. ඔය ආදී වශයෙන් මේ කර්මයන්ගේ තියෙන තවත් පැත්තක් මේ මහා කම්ම විභංග සූත්‍රයේදී ඉදිරිපත් කරනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියන්නේ ඇතැම් කුසල කර්ම තියෙනවා. ඒ කුසල කර්ම තවත් කුසල කර්මයක් මැඩලීමේ ශක්තිය තියෙනවා. ඒ වගේම ඇතැම් කුසල කර්ම තියෙනවා. ඒ කුසල කර්ම වලින් ඇතැම් අකුසල කර්ම මැඩලීමේ ශක්තියක් තියෙනවා. ඒ වගේම ඇතැම් අකුසල කර්ම තියෙනවා. ඒ අකුසල කර්මයෙන් ඇතැම් අකුසල කර්ම අභිභව යන ගතියක් තියෙනවා. ඒ වගේම ඇතැම් අකුසල කර්ම තියෙනවා. ඒ අකුසල කර්ම ඇතැම් කුසල කර්මත් අභිභව යන ගතියක් තියෙනවා. එතකොට අපිට තේරෙනවා මේක දැන් ටිකක් ටිකක් සංකීර්ණ වෙනවා. ක්ෂේත්‍රය බොහෝම පුළුල් වෙනවා. අපි හිතන තරම් ලේසි නෑ මේක ඉගෙන ගන්න. මේක තේරුම් ගන්න. අපිට බොහොම සරලයි අපිට තේරුම් ගන්න පුළුවන් අර හොඳ දෙයක් කරාම හොඳ විපාකයක් හම්බ වෙනවා, නරක දෙයක් කරාම නරක විපාකයක් හම්බ වෙනවා කියන එක නම් ඉතින් අපිට තේරෙනවා. හැබැයි දැන් බුදුරජාණන් වහන්සේ ඊට එහා බොහොම ටිකක් සංකීර්ණ පැත්තකට අපේ අවධානය යොමු කරනවා. අපිට ටිකක් තේරුම් ගන්න බැරි අපේ විෂයපතේට අහු නොවන පැත්තකුත් මේ කර්මයේ තියෙනවා. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ ඇතැම් අකුසල කර්ම තියෙනවා. ඒ අකුසල කර්මය ඉක්මනටම ඉදිරිපත් වෙන විපාක දෙන්න. එතකොට ඒ අකුසල කර්ම විපාක දීම නිසා ඊට වඩා දුර්වල අකුසල කර්ම විපාක දෙන්න විදිහක් නැහැ. මොකද අර මේ ප්‍රබල අකුසල කර්මයන් දැන් ඉදිරිපත් වෙලා අනිත් අයව මැඩලගෙන මේ අකුසල කර්මය තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙම හැකියාවක් තියෙනවා. ඒ වගේමයි ඇතම් ඒ වගේ ප්‍රබල අකුසල කර්ම තියෙනවා, කුසල කර්ම පවා මැඩලගෙන කටයුතු කරනවා. ඒ කියන්නේ කුසල කර්ම පළ දෙන්න විදිහක් නැහැ. මොකද අර අකුසල කර්මයක් තියෙනවා, ඒක බහරි ප්‍රබලයි. ඒක ඉස්සරහට ඇවිල්ලා ඒක විපාක දෙනවා. අර විපාක දෙන්න තිබිච්ච කුසල කර්ම ටික විපාක දෙන්න හැකියාවක් නැහැ. ඊළඟට ඇතම් කුසල කර්ම තියෙනවා, ඒකත් බොහොම ප්‍රබලයි. හැබැයි ඊට වඩා අඩු මට්ටමේ කුසල කර්ම මැඩලගෙන මේ ප්‍රබල කුසල කර්ම ඉදිරිපත් වෙලා එයා කටයුතු කරනවා. ඒ වගේමයි ඇතැම් කුසල කර්ම තියෙනවා, එයාට ශක්තිය තියෙනවා දුර්වල අකුසල කර්ම මැඩලගෙන මේ කුසලයේ ඉදිරිපත් වෙලා ප්‍රතික්‍රියා දක්වන්න, නැත්නම් විපාක දෙන්න. ඉතින් මේ අනුව අපිට තේරෙනු දැන් ටිකක් ඇත්තටම කර්මයේ පිළිබඳව දේශනාව ටිකක් පුළුල් ක්ෂේත්‍රයක් ඔස්සේ සංකීර්ණ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසාම බුදුරජාණන් වහන්සේ කියනවා මේ කර්ම විෂය කියන එක භාගතුන් වහන්සේට විතරක්, සම්මා සම්බුදුරජාණන් වහන්සේට විතරක් ගෝචර වෙන ස්වභාවයක් තියෙනවා. මේක උන්වහන්සේගේ ශ්‍රාවකීන්ට පවා, එමත් නැත්නම් මේ උන්වහන්සේ 80 මහා ශ්‍රාවකීන්ට පවා මේක තේරුම් ගන්න බැහැ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. තියන අපිට තේරෙනවා කර්මය කියන එක තේරුම් ගන්න අපිට එකපාරටම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද ඒ තරමට මේ කර්මයේ යම්කිසි පුළුල් ක්ෂේත්‍රයක් ගැඹුරක් සඳහන් වෙනවා. ඉතින් ඒ අනුව අපිට තවත් එහාට යන්න වෙනවා. එහෙමනම් මේ කර්මය කර්මඵලය ගැන තේරුම් ගන්න. මොකද මොකද මෙතෙන්දී ඇත්තටම දැන් අපි අර මුලින් සඳහන් කරපු කුසල කර්මයක් කරාම කුසල විපාකයක් ලැබෙනවා කියන එක, අකුසල කර්මයක් කරාම අකුසල විපාකයක් ලැබෙනවා කියන එක, ඒක ඉතින් අපි කාටත් තේරුම් ගන්න පුළුවන්. ඒක එච්චර අමාරුවක් නැහැ. හැබැයි මේ ඊට මෙහා අපි කුසල කර්මයක් කළා, හැබැයි ඒකේ කුසල විපාකයේ ලැබෙනවා වෙනුවට වෙනත් කුසල කර්මයක විපාකයක් ලැබෙනවා. ඇතැම් වෙලාවට කුසල කර්මයක් කළා, ඒක විපාකයේ ලැබෙනවා වෙනුවට අකුසල කර්මයක විපාකයක් ලැබෙනවා. ඇතැම් වෙලාවට අකුසල කර්මයක් කළා, ඒක විපාකයේ ලැබෙනවා වෙනුවට වෙනත් අකුසල කර්මයක විපාකයක් ලැබෙනවා. ඇතැම් වෙලාවට අකුසල කර්මයක් කළා, ඒක විපාකයක් ලැබනවා වෙනුවට වෙනත් ප්‍රබල කුසල කර්මයක විපාකයක් ලැබෙනවා. ඉතින් මෙන්න මේ වගේ ටිකක් සංකීර්ණ තත්ත්වයක් තියෙනවා. මේක ගැන ටිකක් අපිට තේරුම් ගන්න පුළුවන් බොහොම ලස්සන උපමාවක් සඳහන් වෙන ලෝණ ඵල සූත්‍රය අපිට මෙතෙන්දී මතක් කරගන්න වටිනවා. දැන් බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී සඳහන් කරනවා යම්සි කෙනෙක් කියනවා නම් යම්සි කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් කරාම ඊට අනිවාර්යෙන්ම ඊට සමාන කුසල අකුසල කර්මයක්මයි විපාකයක්මයි ලැබෙන්නේ කියලා යම්සි කෙනෙක් කියනවා නම් ඒක ඒ තරම්ම නිවැරදි නැහැ කියලා දේශනා කරනවා. ඊට වඩා මේ කර්මය පිළිබඳව දේශනාව ටිකක් පුළුල් බව, එහෙම නැත්නම් ඒකේ යම් යම් සංකීර්ණතා අපිට නොපෙනෙන පැති තවත් පැති මේකේ තියෙන බව භාගතුන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් මේකට දෙන උපමාව තමයි මේ ලුණු අහුරක් මේ කුඩා වතුර ප්‍රමාණයකට දැමීමත් මහා වතුර ජලාශයක නැත්නම් ගංගාවකට දැමීමත් කියන මෙන්න මේ උපමාව. දැන් අපි දන්නවා ලුණු අහුරක් අරගෙන ඒ ලුණු අහුර අපි දමු වතුර කෝප්පයකට දානවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ වතුර කෝප්පේ තියෙන වතුර බොහොම පොඩ්ඩයි. ඉතින් එතකොට මේ වතුර ටික ලුණු රහ වෙනවා. මොකද වතුර බොහොම අල්ප ප්‍රමාණයයි මෙතෙන්ද තියෙන්නේ. සල්පයයි තියෙන්නේ. හැබැයි ඇතැම් වෙලාවකට අපි මේ ලුණු අහුරම මේ ලුණු ප්‍රමාණයම අරගෙන ගිහිල්ලා ගංගානන් නදියට දැම්මොත් නැත්නම් ලංකාවේ දින්නම් මහවැලි ගඟට දැම්මොත් ඉතින් ඒ වතුර මේ ලුණු රහ වෙන්නේ නැහැ. මොකද මේ ලුණු ප්‍රමාණය බොහොම අල්පයි අඩුයි. හැබැයි අර ජලස්කන්ධය බොහොම වැඩි. ඉතින් ඒ නිසා එහෙම හැකියාවක් නැහැ. ඒ කුඩා ලුණු ප්‍රමාණයකට අර මහා ජලස්කන්ධයක් ලුණු රස කරන්න හැකියාවක් නැහැ. ඉතින් මෙන්න මේක ඉතාම වටිනා ප්‍රබල උපමාවක් භාග්‍යවතුන් වහන්සේ මේ කර්මය හා කර්මඵලය සම්බන්ධයෙන් දේශනා කරනවා. ඉතින් මේ උපමාවට අනුව තමයි ඇත්තටම අපි මේ බ්‍රහ්මචර්ය වාසයක නැත්තම් මේ කුසල් දහම් වල යෙදීමක අර්ථය වටහා ගන්න තියෙන්නේ මෙන්න මේ උපමාවට අනුව. ඉතින් මේක තව ටිකක් අපි විස්තර කරනවා නම් බුදුරජාන් වහන්සේ කියනවා ඇතම් අය ඉන්නවා අකුසල කර්ම කරනවා. විවිධාකාර අකුසල කර්ම එයාගේ අතින් සිද්ධ වෙනවා. ඉතින් ඒ පැත්තටමයි ඒගොල්ලෝ කටයුතු කරන්නේ. කුසල කර්මයන් ඒ තරම්ම කරන්නේ නැහැ. ඉතින් ඒ අයගේ අතින් යම්කිසි වෙච්ච අකුසල කර්මයක් නිසා සමහරට ඊළඟ භවයේදී අපාගත වෙන්නත් පුළුවන්. මොකද ඒ යම්කිසි තවත් අකුසල කර්මයක් කරා, ඒ අකුසල කර්මය මූලික කරගෙන, ඒ අකුසල කර්මය පාදක කරගෙන ඊළඟ භවයේ විපාක ලැබෙනවා. ඒ දුගතිගාමි වීමකින්, අපාගත වීමකින් තමයි විපාකේ ලැබෙන්නේ. හැබැයි තවත් කෙනෙක් ඉන්නවා බොහොම ප්‍රබල වශයෙන් කුසල කර්ම කරනවා. ඒ අය අපි හිතමු පන්සිල් රකින්න උත්සාහන්ත වෙනවා, සිල් ගන්න උත්සාහන්ත වෙනවා, භාවනා කරන්න උත්සාහන්ත වෙනවා. බොහොම එයාගේ කුසල පක්ෂය ඉතාම ප්‍රබලයි. ඉතින් බොහොම ප්‍රබල විදිහට මේ කුසල කර්මයන් කරමින් තමන්ව කුසලයෙන් පෝෂණය කරමින් කටයුතු කරන ඇතැම් පිරිස් ඉන්නවා. හැබැයි ඒ අයගෙනුත් ඇතැම් වෙලාවට බැරි වෙලා හරි අර අපි කියපු අර කලින් කනත්තාම කරපු යම් අකුසල කර්මෙ මේ තැනත්තත් කරනවා. අපි තුම කරි අත්තර දීමකින් හෝ යම් කිසි අවස්ථාවක කෙලස් වසඟයට යෑමකින් හෝ සතිය දුර්වල වීමකින් හෝ මේ තැනත්තත් අර අකුසල කර්මෙම කරනවා. ඉතින් මෙන්න මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ කියනවා අර කලින් තැනත්තා ඒ අකුසල කර්මය නිසා අපාගත වුණාට මොකද මේ තැනත්තා මේ බොහොම තමන්ව කුසලයෙන් පෝෂණය කරගත්ත තැනැත්තා මේ අකුසල කර්මයෙන් නිසා අපාගත වීමක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට මේ භවයේදීම, ඒ කියන්නේ ditta dhamma vedaniya වශයෙන් මේ භවයේදීම යම් අකුසල විපාකයක් භුක්ති විඳින්න සිද්ධ වෙනවා. හැබැයි මේ අකුසල කර්මය ඊළඟ භවයකට යන හැකියාවක් නැහැ. ඉතින් ඔන්න ඔතන ඇත්තටම බොහොම ප්‍රබල ප්‍රකාශයක් මෙතන මේ එන්නේ. මෙන්න මේ නිසා තමයි කුසලයෙන් පෝෂණය කිරීම තුලින් අපිට අකුසලයේ මැඩලන්න අවස්ථාවක් ලැබෙනවා. වෙනත් වචන වලින් කියනවා නම් යම්ස කෙනෙක් නිවරදි කුසල ප්‍රතිපදාවක නිරත වීම තුලින්, නිවරදි ධර්මානුධර්ම ප්‍රතිපත්තියක නිරත වීම තුලින් තමන්ගේ අතින් සිද්ධ වෙච්ච යම් යම් පැරණි කර්ම, අකුසල කර්ම සියල්ල යම් හෝ පමණකට නිෂේධනය කළා, යම් හෝ පමණකට දුර්වල කළා, ඒ වෑයෙන් ලැබෙන්න තිබිච්ච අනිෂ්ට විපාක අහෝසි කළා, තමන්ගේ කුසල ශක්තිය වර්ධනය කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ මෙන්න මේ කාරණාව නිසා. ඒ නිසා භාවනා කරන පිරිසක් වශයෙන්, ප්‍රතිපදාවක් රකින්න උත්සාහන්ත වෙන පිරිසක් වශයෙන්, ධර්ම මාර්ගයේ හැසිරෙන්න උත්සාහන්ත වෙන පිරිසක් වශයෙන් මෙන්න මේ කාරණාව අතිශය වැදගත් කාරණාවක්. ඒ නිසා අපේ අතින් ඕන තරම් වැරදි සිද්ධලා තියෙන්න පුළුවන්. අතීත භවයන් වලදී කොයි තරම් අපේ අතින් වැරදි සිද්ධලා තියෙනවද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. හැබැයි මේ අවස්ථාවේදී අපිට මේ මනුස්ස ලෝකේ මනුෂ්‍යාත්ම භාවයක් ලැබිලා තියෙන මොහොතේදී අපිට පුළුවන් නම් අපේ අතින් වෙලා තියෙන අඩුපාඩු මෙපමණකයි කියන්න බෑ. අපි දන්නෙත් නෑ ඒවා කොයි වෙලාවෙ මේවා විපාක දෙයිද කියලා, ඒ ගැනත් අපිට කියන්න බෑ. හැබැයි අපි පුළුවන් තරම් උත්සාහන්ත වෙනවා මේ භවයේ දැන් ඉඳන් අපිව කුසලයෙන් පෝෂණය කරන්න. අර පුංචි භාජනයක තිබිච්ච වතුර ටික දැන් ඔන්න අපි පුළුල් භාජනයක දක්වා දියුණු කරනවා වගේ දැන් අපේ මේ කුසල ක්ෂේත්‍රය පොඩ පොඩ අපි වර්ධනය කරන්න උත්සාහන්ත වෙනවා. ශක්ති පමණින් අපි කුසල් කරන්න උත්සාහන්ත වෙනවා. ඒක මේ සල්ලි වේදම් කළාම කිරීමක් ගැන නෙමෙයි මෙතෙන්දී අදහස් වෙන්නේ. තමන්ගේ හිත කුසලයෙන් පෝෂණය කරනවා. කලින් තමන් ඒ තරම්ම සීලයක් ආරක්ෂා කිරීම ගැන සැලකිලිමත් උනේ නැත්තම් දැන් අන්න තමන් සීලයක් ආරක්ෂා කිරීම ගැන සැලකිලිමත් වෙනවා. ඒක උනන්දුවෙන් කරනවා. ඌමනාවෙන් කරනවා. අවංකව කරනවා. මේ කාටවත් පේන්න කියලා නෙමෙයි. ඒක අවංකව තමන්ගේ මේ යහපත පිණිස තමන් කරන උත්සාහන්ත වෙනවා. ඒ වගේමයි තවත් කෙනෙකුට උදව්වක් පදව්වක් කරන්න ගියත් මනබ් භාවනාවක් කරන්න ගියත් ඒ කටයුත්තත් බොහොම අවංකව තමන් උපරිම ශක්තියෙන් කරගෙන යනවා. දැන් අන්න පොඩ පොඩ තමන්ගේ මේ කුසල පක්ෂය කුසල ශක්තිය ටික ටික වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ හරහා තමයි ඇත්තටම ප්‍රතිපදාවක වටිනකම තේරෙන්න පටන් ගන්න. ඉතින් කොහොමද තමන් ඊළඟට තමන්ගේ හිත සකස් කරගන්නේ? ඊළඟට ගැඹුරකට යන්නේ කොහොමද? හිතේ දුර්වලතෙන් තේරුම් ගන්නෙ කොහොමද? නීවරණ දුරු කරගන්නේ කොහොමද? තමන්ගේ කුසල පක්ෂය නැත්තම් බොජ්ජංග ධර්ම ආදී වඩන්නේ කොහොමද? මෙන්න මේ වගේ තමන් මේ යායුතු මාර්ගේ විමසන ගතියක්, ප්‍රඥාව දියුණු කරන ගතියක් දක්වා ඉතින් මේක බොහොම පුළුල්ව පැතිරෙන දැන් පටන් ගන්නවා. තමන්ගේ හිත කුසලයෙන් ටික 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 වැඩෙන්න පටන් ගන්නවා, වර්ධනය වෙන්න පටන් ගන්නවා. තමන් කුසලයෙන් පෝෂණය වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ බඳු ප්‍රතිපදාවකින් තමයි අන්තිමට කර්මය නිෂේධනය කිරීමේ හැකියාවක්, මේ තමන්ගේ අර කලින් තිබිච්ච අකුසල කර්ම දුර්වල කරන්න, නිෂේධනය කරන්න, අහෝසි කරන්න පුළුවන් මට්ටමක් පොඩ පොඩ උදා වෙලා යන්නේ. ඉතින් ඒ අනුව අපිට තේරෙනවා මේ ලෝණඵල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ බොහොම ගැඹුරු කාරණාවක් අපිට කියලා දෙන්නේ. අර කුඩා වතුර ප්‍රමාණයක් ලුණු අහුරකින් මේ ලුණු රස කරන්න පුළුවන් වුණාට ඉතා විශාල අතිමහත් මේ ජලස්කන්ධයක් එබඳු ලුණු අහුරකින් ලුණු රස කරන්න හැකියාවක් නැහැ. අන්න ඒ වගේ අපේ හිතේ කුසල ශක්තිය බොහොම ප්‍රබල නම් එබඳු මේ කුසල් මාර්ගයක් වඩද්දිත් අපේ අතින් යම් හෝ හේතුවක් නිසා අකුසලයක් සිද්ධ වුණා. ඒ අකුසලයෙන් අපිව අපාගත කරන්න හැකියාවක් නැහැ. සමහර විට මෙලෝ වශයෙන් යම් විපාකයක් ලැබෙවි. නමුත් ඒකෙන් ප්‍රබල දුගතිගාමී වීමේ අකුසලයක් බවට ඒකපත් කිරීමේ හැකියාවක් නැහැ. මොකද අපි සතු බොහොම ඉහළ කුසල ශක්තියක් දැනට වර්ධනය වෙලා තියෙන නිසා. ඉතින් මෙන්න මේ කාරණාව අනුව බුදුරජාන් වහන්සේ පෙන්නනවා මේ කුසලය වර්ධනය කිරීම අකුසලයේ මැඩලීම දක්වා අපිට අරගෙන යන්න පුළුවන්. මේ නිසාමයි එතකොට එහෙමනම් මේ Brahmacharya වාසයක ධර්මානුධර්ම ප්‍රතිපදාවක වටිනාකමක් මතු කරගන්න පුළුවන්. දැන් අපි මේ සම්මාදිට්ඨිය ගැන දේශනා කරගෙන යද්දී දැන් අපි විශේෂයෙන්ම මතක් කළේ කම්මස්සගතා සම්මාදිට්ඨිය සම්බන්ධයෙන්. ඒ කියන්නේ කර්මය කර්මඵලය අදහාගෙන කටයුතු කිරීමේ වටනාකම, ඒක විශ්වාස කිරීම සම්බන්ධයෙන් තමයි එතකොට අද විශේෂයෙන්ම අපි කතා කළේ. ඉතින් එතකොට තවත් කෙනෙක්ගේ හිතේ ඇතැම් වෙලාවට මේ විදිහට විස්තර කරද්දී හිතේ යම්කිසි සැකයක් ඇති වෙන්න පුළුවන්. බැලුවහම දැන් ඔක්කොම සිද්ධ වෙන්නේ කර්මය අනුව නේද කියලා. දැන් අර චූලකම්ම විභංග සූත්‍රයේදී හිම අපි මතක් කරගත්තා පොහොසත් වෙන්නේ දුප්පත් වෙන්නේ කර්මය අනුව, ඊළඟට ප්‍රඥාවන්ත වෙන්නෙත් අනුවන වෙන්නෙත් කර්මය අනුව, ඊට පස්සේ හීන උසස් කුලවල උපදින්නෙත් කර්මය අනුව, අල්පේශාක්‍ය මහේශාක්‍ය වෙන්නෙත් කර්මානුව. ඉතින් මෙහෙම මෙහෙම කියාගෙන ගියාම ඉතින් ඔක්කොම වෙන්නේ කර්මය අනුව නේද කියලා ඉතින් දැන් කෙනෙකුට හිතෙන්න ඉඩ තියෙනවා. ඉතින් හැබැයි එහෙමමත් නෙමෙයි. කර්මය කියලා කියන්නේ එක හේතුවක් පමණයි. සියල්ල සිද්ධ වෙන්නේ කර්මයෙන්ය කියලා කිව්වොත් ඒකත් මිත්‍යා දෘෂ්ටියක් බවට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තියෙන සියල්ල කර්මයෙන්ම සිද්ධ වෙනවා කියලා එහෙම වාදයක් ඉදිරිපත් කරන්නේ. දැන් උදාහරණයක් වශයෙන් මතක් කරනවා නම් ගිරිමානන්ද සූත්‍රයේදී එහෙම අපේ සඳහන් කරලා තියෙනවා මේ විවිධාකාර ආබාධ අපිට ඇති වෙනවා. දැන් මේ පිංගුතුන් දන්නවා අපිට විවිධාකාර රෝග ඇති වෙනවා. දැන් අද වුණත් මේ කොරෝනා කියලා රෝගයක් ඇතිලා ඉතින් මේ මුළු ලෝකවාසීන්ම බොහොම ව්‍යසනයකට මුහුණ දීලා ඉන්න අවස්ථාවක්. ඉතින් විවිධාකාර රෝග ඇති වෙනවා. දැන් මේ රෝග ඇති වෙන්නත් කර්මය එක හේතුවක්. හැබැයි තවත් හේතු තියෙනවා. ඉතින් මෙන්න මේ හේතු ටිකත් එක අතකින් මතක් කරගන්න එක වටිනවා. ඒකට අපිට තේරෙනවා මේ අපි ඔහේ කර්මයෙන් හැමදේම සිද්ධ වෙනවායි කියලා බොහොම පරාදීනව පරාජය බාර අරගෙන ජීවත් විය යුතු නැහැ. තවත් හේතු තියෙනවා. උදාහරණයක් වශයෙන් දැන් මේ ගිරිමානන්ද සූත්‍රයේදී සඳහන් වෙනවා මේ අපිට හැදෙන විවිධ රෝගාබාධ වලින් ඇතැම් රෝගාබාධ පිත්ත සමුත්ථාන ආබාධ. මේ පිත නිසා ඇති වෙච්ච රෝග. මේ සාමාන්‍යයෙන් ආයුර්වේද ක්‍රමයට වාපිත්සෙම් කියලා ප්‍රධාන කොටස් තුනකින් තමයි මේ කයේ සකස් වීම නැත්තම් රෝගී බව නිරෝගී බව ගැන කතා කරන්නේ. ඉතින් ඇතම් රෝග තියෙනවා මේ පිත නිසා, පිත උත්සන්න වීම නිසා හටගත්ත රෝග තියෙනවා. ඒ වගේම සෙම උත්සන්න වීම නිසා, සෙන්කෝප වීම නිසා හටගත්ත රෝග තියෙනවා. ඇතම් රෝග තියෙනවා වාතයේ උත්සන්න වීම නිසා, වාතයේ යම්කිසි ඒ සමබරතාවයේ මිදීම නිසා ඇතිවෙච්ච රෝග තියෙනවා. ඊට පස්සේ සන්නිපාතිකා ආබාධා කියලා මේ එකක් නෙමෙයි දෙක තුනම මුල් වෙලා වාපිත් සෙම් කියන මේ තුනේම යම් විෂමතාවයන් නිසා, එමත්නම් මේ දෙකක යම් විෂමතාවයන් නිසා, ඒවැයේ සමබරතාවයේ ගිලිහී යාම නිසා හටගත්ත රෝග තියෙනවා. ඊට පස්සේ උතු පරිණාමජ ආබාධා. දැන් මේ ඇතැම් වෙලාවට හරිම හීතලයි. ඒකට හීතල නිසා හටගත්ත රෝග තියෙනවා. ඇතැම් වෙලාවට බොහොම උෂ්ණයි. උෂ්ණය වැඩිවීම නිසා හටගත්ත රෝග තියෙනවා. ඒ නිසා මේ පරිසරයේ අපිට ඕන ඇතැම් කාල බොහොම ග්‍රීෂ්මය තියෙනවා. ඉතින් ඒ කාලේ අන්න හටගන්නා රෝග තියෙනවා. ඇතැම් කාලවල බොහොම වහින කාල තියෙනවා. එතෙන්දී ඒ කාලගුණික විපර්යාස නිසා හටගන්නා වූ රෝග තියෙනවා. උතු පරිණාමජ ආබාධා. ඊළඟට විසම පරිහාරජ ආබාධා. දැන් අපි මේ කය පරිහරණය කරද්දී මේක පරිස්සමේ පරිහරණය කළේ නැත්තම් අපි නිකන් ආවට ගියාට කැමැති කැමැති විදිහට පරිහරණය කරොත් ඒ අපේ සැලකිලිමත් එහෙම නැත්නම් නොසැලකිලිමත් කාය පරිහරණය නිසා හටගන්න රෝග තියෙනවා. විසම පරිහාරජ ආබාධා. ඕපක්කමිකා ආබාධා. ඇතැම් වෙලාවට ඉතින් අනිත් අය අපිට යම් යම් කරදර කරනවා. ඒ අයගේ උපක්‍රම නිසා ඇතැම් වෙලාවට අපි අනතුරටපත් වෙනවා. ඇතැම් අය ඉතින් අපිට හානි කරනවා, ගහනවා, බනිනවා, ඊළඟට මොනවා මොනවා හරි අනතුරු වලට අපිව ලක් කරනවා. ඉතින් ඒ හරහාත් ඔන්න අපිට යම් යම් අනතුරු සිද්ධ වෙනවා. ඒ අනුවත් එතන ඉතින් මේ සමහරලාට ඔන්න කායික ආබාධ හට ගන්නවා. ඉතින් එතකොටත් අන්න ඒ ආබාධ වලට මේ අනිත් අයගේ උපක්‍රම නිසා හට ගන්න ආබාධ තියෙනවා. ඉනන්ට අන්තිම වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කම්ම විපාකජ ආබාධ. කර්මෙන් හටගත් ආබාධක් තියෙනවා. එතකොට මෙතන මේ සූත්‍රයේදී අපිට හේතු 8ක් සරලව හිතා ගන්න පුළුවන්. මේ ගිරිමානන්ද සූත්‍රයේදී මේ කායික රෝග හටගන්න ඉතින් පැති 8ක් බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙනවා. ඒ නිසා අපි කවුරු හරි කෙනෙක් දුක් විඳිනවා දැක්කහම, යම්කිසි රෝගාබාධයකින් පෙළෙනවා දැක්කහම අපි ඉතින් නිශ්චය වශයෙන්ම කිව්වොත් ආ මේනම් පෙර කරපු කර්මයක් කියලා ඒක ඉතින් ස්ථිරව කියන්න හරි අමාරුයි. ඒක බුදු කෙනෙකුට විතරයි හරියටම මේ නිශ්චය වශයෙන් කියන්න පුළුවන් මෙන්න මේ අහවල් හේතුව නිසායි හටගත්තේ කියලා. නමුත් මෙතන මේ සූත්‍රයට අනුව අපිට හිතා ගන්න පුළුවන් මේ විවිධ හේතු තියෙනවා. මේ විවිධ හේතු අතරින් අපිට ඉතින් ආසන්න වශයෙන් තමයි කියන්න පුළුවන් මෙන්න මේ අහවල් හේතුව නිසා තමයි මේක වෙන්න ඇත්තේ කියලා ඉතින් අපිට හිතා ගන්න පුළුවන්. නමුත් විවිධ හේතු තියෙනවා. සියල්ල සිද්ධ වෙන්නේ කර්මයෙන් කියලා එහෙම ප්‍රකාශයක් බුදුරයන් වහන්සේ කරන්නේ නැහැ. එහෙම ප්‍රකාශය බුදුරයන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා ඒක මිත්‍යා දෘෂ්ටියක් වශයෙන්. ඉතින් එතකොට දැන් මේ සම්මා දිට්ඨිය ගැන කතා කරද්දී එතන මේ අද අපි පුළුවන් තරම් උත්සාහත් උනේ මේ ලෞකික සම්මා දිට්ඨිය ගැන සාකච්ඡා කරන්න. එතකොට මේ ලෞකික සම්මා දිට්ඨියේ මේ කර්මය කර්මඵලය ඇදහිම, ඒ අනුව කටයුතු කිරීම, අපි කර්මයේ සොකීය කොටගෙන ජීවත් වෙන පිරිසක්, කර්මයේ මම දායාද කරගෙන ජීවත් වෙන පිරිසක්, කර්මයේ මම ඥාතියෙක් විදිහට මම කර්මයට යම් සම්බන්ධයක් සහිතව කර්මයේම පිළිසරණක් කරගෙන ජීවත් වෙන කෙනෙක් කියලා නිතර නිතර මෙනෙහි කරන්න කියලාත් බුදුරජාණන් වහන්සේ කියනවා. ඉතින් එතකොට ඇත්තටම අපි මේ කයෙන්, වචනයෙන්, මනසින් යම්සි දෙයක් කරන්න කියන්න හිතන්න ටිකක් සැලකිලිමත් වෙනවා. ඔහේ ආවට ගියාට කය පරිහරණය කරන්නේ ඔහේ ආවට ගියාට වචන පාවිච්චි කරන්නේ නැහැ. පුළුවන් තරම් හිතත් හික්මවා ගන්න උත්සාහන්ත වෙනවා. මොකද අපිම වග කියන්න සිද්ධ වෙනවා අපි මේ කරන කින දේවල් වලට. ඉතින් ඒ නිසා මේ කර්මයේ කර්මඵලය අදහාගෙන කටයුතු කිරීම මේ සම්මා දිට්ඨියේ එක ප්‍රධාන පැත්තක් වෙනවා. අපිට ඊට පස්සේ තමයි කතා කරන්න පුළුවන් ලෝකෝත්තර සම්මා දිට්ඨියක් සම්බන්ධයෙන්. අපිට මේ ප්‍රධාන කර්මයේ කර්මඵලය අදහන මේ සත්පුරුෂ භූමියක ඉඳලා කටයුතු කරද්දි තමයි එහෙමනම් අපිට ඉන් එහා මේ සම්මාදිට්ඨියේ තියෙන ලෝකෝත්තර මට්ටමක් දක්වා යන්න පුළුවන් පදනමක් සකස් වෙන්නේ. ඉතින් එහෙනම් අපි ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන එන සතියේදී සාකච්ඡා කරන්න ඉඩ තියාගෙන අද ධර්ම දේශනාව මම මෙතනින් අවසන් කරනවා. අද මේ අහපු කාරණා සම්බන්ධයෙන් මේ පින්වතුන්ට යම් ප්‍රශ්නයක් පැන නැගුණා නම් එහෙම නැත්නම් මේව තවදුරටත් සාකච්ඡා කරන්න අවශ්‍ය නම් ඒ සඳහා අවස්ථාව ගන්න පුළුවන්. එhmenan අද අපි ලෞකික සම්මාදිට්ඨිය සම්බන්ධයෙන් කරපු මේ ධර්ම දේශනාව මෙතකින් අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
බද්ධ ජීව මහත්මයා අත ඇසවීමක් කර තිබෙනවා ඔබගේ පැනේ ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
ඔබ වහන්සේ දැන් අද පැහැදිලි කරපු විදිහට දැන් සියලුම يعني කර්ම රැස්වීම සිදුවන්නේ චේතනා පෝපකව කියන දේ පැහැදිලි කළේ. එතකොට අපි දැන් සාමාන්‍යයෙන් ගොඩක් පිරිස අසතිමත්ත්වමේ කටයුතු කරන්නේ. දැන් අපි හිතමු ගොඩක් වැඩ කරන්නේ පුරුද්දට. දැන් සමහරක් වෙලාවට ඔහේ තමන් තව කෙනෙක් එක්ක කතා කර කර ඉන්නවා කියමුකෝ. මදුරුව ඉන්න තැනක ඉන්නවා. එතකොට මදුරුවෙක් වහලා කනවා. එතකොට එයා අර පුරුද්දට වගේ මදුරුවට ගහලා ගැව්වම මැරෙනවා. නමුත් එයාට මදුරුව මැරීමේ චේතනාවක් වත් එහෙම තිබුණේ නැහැ. නමුත් අර සාකච්ඡාව අතර මෙහෙම කළොත් එතකොට ඒක අපි ඒ වගේ අවස්ථාවක් මේ කොහොමද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරගන්නේ?
නෑ, මෙතනදී අසදිමත් වීමයි චේතනාවයි කියන එක දෙකක්. දැන් අපි යම්කිසි දැන් සතිමත් වීම කියන එක ඔතෙන්ට ඇත්තම මේ සතිමත් වීම තුලින් අපේ හිතේ චේතනාවක් පහළ වීමත් අපිට හඳුනා ගන්න පුළුවන්. හැබැයි අසතිමත්ව අපි කටයුතු කරද්දී එතන චේතනාපූර්වක බවක් අපේ තුල මතුවෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් දැන් මහත්යා ගත්ත උදාහරණයේදී අපි තව කෙනෙක් එක්ක කතා කර කර ඉන්නවා. ඒ අතරේ ඔන්න අපිව මදුරුවෙක් කනවා. මදුරුවක් කද්දී අපිට ඒ දුක් වේදනාව දැනෙනවා. දැන් ඒ දුක් වේදනාවට අපේ හිත යනවා. හිත ගිහිලා දැන් ඔන්න අපේ හිත කියනවා මේක මහ කරදරයක්, මුව මරලා දාන්න ඕනේ. ඒක මේ බොහොම ෂණිකව සිද්ධ වෙනවා. එතකොට ඔන්න අපේ අත එසවිලා ඒ මදුරුවට පහර දෙද්දී එතන චේතනාවක් එතන තියෙනවා. චේතනාවක් නැත්තේ නැහැ. එහෙනම් අපි හිතුවොත් අනිත් සියලු වැඩ නවත්තලා දැන් ඔන්න මම හිතේ චේතනාව පහල කරගෙන ඔන්න දැන් මං අත උස්සලා ඊට පස්සේ ඔන්න චේතනාව පහල කරගෙන ඔන්න මං අතෙන් ගහන්න ඕනේ කියලා කිව්වොත් ඒ එච්චර මේ වෙලාව යන වැඩක් නෙමෙයි මේ චේතනාව පහල කරගන්නවා කියන එක. ඒක බොහොම ෂණිකව සිද්ධ වෙනවා. ඒ නිසා බහුතරයක් පිරිස අසතිමත්, ඒ අසතිමත් බව නිසාම හිතේ පහල වෙන චේතනාව හඳුනා ගන්නවත් බෑ. එච්චරට ඉක්මනට මේ චේතනාව පහළ වෙලා චේතනා පූර්වක කටයුතු සිද්ධ වෙනවා. හැබැයි ඉතින් ඒ කර්ම විපාකත් හම්බ වෙනවා. දැන් සතිමත් වීම හරහා සිද්ධ වෙන්නේ අපේ හිතේ ටිකක් අර පැහැදිලි බව වර්ධනය වෙලා හිතේ පහළ වෙන කෙලෙස් පොඩ්ඩක් හඳුනා ගන්න පුළුවන් වෙලා හිත පොඩ්ඩක් අර කලින් තරම් ආවේගශීලීව කටයුතු කරන ගතිය අඩු වෙලා දැන් අන්න හිතේ ද්වේෂ සහගත බවක් ඇති වෙනකොට හඳුනා ගන්න පුළුවන් වෙනවා. හිතන්න ඒ වෙලාවෙදී මෙයාට පුළුවන් වෙනවා ඔන්න දැන් මේ මදුරුවෙක් වහලා ඉන්නවා මේක දැන් හරි වේදනාකාරී මූට ගහන්න ඕනේ කියලා ඔන්න හිතෙනවා. හිතෙද්දී අන්න එතෙන්ට එයාට පුළුවන්කමක් ඇති වෙනවා මේක සුදුසු නෑ, මේක ගැළපෙන වැඩක් නෙමෙයි, මෙතෙන්දී ප්‍රාණඝාතය සිද්ධ වෙනවා කියලා අන්න ඒ වගේ පොඩ්ඩක් අර තිරින්ග තද කරගැනීමේ හැකියාව සතිමත් වීම හරහා පුළුවන් වෙනවා. මොකද අර හිතේ පැහැදිලි බව වර්ධනය වෙලා හිතේ සිතුවිලි වල වේගය ටිකක් අඩු වෙලා ඒ නිසා තමයි යන්නේ චේතනාව යාට පැහැදිලිව දැක ගන්න පුළුවන් උනේ. ඉතින් ඒ මිසක් අසතිමත්ව කටයුතු කළාය කියන එක නිදහසට කාරණාවක් වෙන්නේ නැහැ.
ඕන ඇත්තටම බොහෝ විට වෙන්නේ අපි සතිමත් නම් අපිට ඒකෙන් නවතිනවා. නමුත් දැන් අර වගේ අපි මේ කාර්ය මට වැටෙන්නේ තාම ඒ කියන්නේ ඒක පුරුද්දට වගේ වෙන ස්වභාවයක්. අපි මදුරුවෙකුට ගහනවා කියන එක බොහෝ විට සිදු වෙන්නේ පුරුද්දට වගේ කියන එකක් තමයි මට
තේරෙන්නේ.
කියන්නේ එතකොට කර්ම රැස් වෙනවාද කියන එකයි ගැටලු වුනේ.
ඔව්. ඒ කියන්නේ මෙතනදී අර තව පැත්තකින් පෙන්වන සම්පජානකාරී අසම්පජානකාරී කියලා, කියන්නේ අපි හිතලා මතලා කටයුතු කිරීම තමයි කර්ම රැස් වෙන්න මූලික වෙන්නේ. එහෙම නැතුව හිතලා මතලා නැතුව ඉබේ සිද්ධ වෙන දේවල් කියලා ගත්තොත් එතෙන්දී මේ කර්ම රැස් වෙන්නේ නැහැ කියලා ගන්න පුළුවන්. නමුත් ඔය පුරුද්දට සිද්ධ වෙන දේවල් දැන් තුම අපි කෙනෙක් අපි අකමැති කෙනෙක් දැක්කහම අපේ හිතේ ද්වේෂයක් පහළ වෙනවා. ඉතින් එතකොට මේ ද්වේෂය පහළ වීම හරහා ඔන්න අපි යාට බනිනවා. ඉතින් මෙතෙන්දී අපි පුරුද්දක් ක්‍රියාත්මක වුණා, පුරුද්දක් මූලික වුණා. නමුත් අපි හිතලා තමයි බනින්නේ. හිතලා තමයි වචන පාවිච්චි කරන්නේ. එතෙන්දි කර්ම රැස් වෙනවා. හිතලා තමයි කෙනෙකුට ගහන්නේ, මදුරේක් මරන්නේ. එතන මෙතෙන්දි කර්ම රැස් වෙනවා. ඒතර අපි අර පුරුද්දට අපේ හිත ඒ මාර්ගයේම ක්‍රියාත්මක වෙන, ඒ ට්‍රැක් එකේම යනවා. ඒ පැත්තෙම යනවා. ඉතින් අපිට මේකට මේ තිරින්ග තද කරගන්න පුළුවන් වෙන්නේ සතිමත් බව වගේ දෙයක් පුරුදු කරලා තියෙනවා නම් විතරයි. නැත්තම් ඉතින් අපි ඔහෙ හැමදාම මේ පුරුද්ද ඔස්සේම දිගට ඒ පැත්තෙම යනවා. චේතනා ටික කොහොමත් මෙතෙන්දි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ චේතනාව ක්‍රියාත්මක වීම අපිට හඳුන ගන්නවත් බෑ. මොකද ඒ එච්චරට වේගවත්ව අපේ හිත ක්‍රියාත්මක වෙනවා. චේතනාව මේක අස්සේ තියෙනවා. ඒ චේතනාපූර්වක බව අපිට හඳුන ගන්නවත් බෑ. ඉක්මනටම මේක වෙලා ඉවරයි. ඉතින් හරි අමාරුයි. ඒ නිසා චේතනාපූර්වකවද සිද්ධ වුනේ, චේතනාපූර්වකව නෙමෙයිද කියලා මේ තීරණය කරද්දී අපි අර නොදැනුවත්ව සිද්ධ වීම කියන එක තමයි ඇත්තම ගන්න වෙන්නේ. දැන් ඒකයි මම අර ගත්ත උදාහරණයේදී අපි හිතමු අපි පාරේ ඇවිදිනවා. අපි දැක්කේ නැහැ අපිට අපේ කකුලට පෑගිලා සතෙක් මැරුණා. ඉතින් මේක අපි දැක්කෙත් නැහැ. මේ එතෙන්දී අන්න අපිට කියන්න පුළුවන් කිසිම චේතනාවක් මෙතන ඇත්තේ නැහැ. මේ දැක්කේවත් නැහැ. කියලා අපිට එතනදි කියන්න පුළුවන්. අපිට දැනුණවත් නැහනේ. දැන් මදුරෙක් කනවා කියන එක අපිට දැනෙනවා.
මදුරෙක් නම් පැහැදිලි නෑ. නමුත් මදුරෙක් කන එක දැනෙනවා, දැනීම හරහා අපි
ක්‍රියාත්මක වෙනවා.
අපිටමත් වීම තුළ පුරුදු වෙලා තියෙන එක තමයි කනකොටම අතින් ගහන
එක. ගහන එක. ඔව් ඒක තමයි.
ඒක නිසා තමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් අපි ගෙවල් දොරවල් පිරිසිදු කරනකොට දැන් මකුරු දැල් කඩන. නමුත් දැන් මකුළු දැල් කඩනකොට අපි ඒ ගැන හිතුවොත් තමයි අපි දන්නේ මේකේ මකුළුව ඉන්න පුළුවන් කියලා. ඉන්නවා කියලා. නමුත් දැන් අපේ චේතනාව මකුළු දැල් කඩලා මේක පිරිසිදු කරගන්න.
ඔව්.
එතකොට ඒක අපි කොහොමද ස්වාමීන් වහන්සේ මේ ආකාරයට පැහැදිලි
කරන්නේ? ඔව්. ඔක ඇත්තටම ඔය ඔතෙන්දී ඇත්තටම දැන් බුදුරජාණන් වහන්සේ දැන් ඔය භික්ෂුන් වහන්සේලාට පනවන විනය නීතිවලදී ඔය වගේ පැති සාකච්ඡා කරලා තිනවා. දැන් උදාහරණයක් වශයෙන් එක්තරා අවස්ථාවකදී මුගලන් මහරහතන් වහන්සේ වතුර පොඩ්ඩක් අතට අරගෙන උන්වහන්සේ දිවැසින් දකිනවා මේ වතුරේ ඊටාම කුඩා සත්තු ඉන්නවා. අපි කියන්නේ වර්තමාන කාලේ හැටියට ශුද්‍ර ජීවීන් කියලා. දැන් මේ ශුද්‍ර ජීවීන් ඉන්නවා දකිනවා. දැකලා බුදුරජාන් වහන්සේට කියනවා භාගවතුන් වහන්සේ මේ භාගවතුන් වහන්සේ අපිට විනය නීතියක් පනවලා තියෙනවා. මේ සත්තු ඉන්න බව දන්නවා නම් ඒ වතුර පරිහරණය කරන්න එපා කියලා. දැන් ඉතින් මට පේනවා මේ සත්තු මේ වතුරේ ඉන්නවා. ඉතින් මම කොහොමද මේක පරිහරණය කරන්නේ? ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ මුගලන් ඔච්චර දුර යන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ දැන් අපේ මස ඇසට පේනවා නම් සත්තු ඉන්නවා. ඒක තමයි සීමා වශයෙන් ගන්න කියන්නේ. කියන්නේ දැන් අපි දිවැසින් බැලුවොත් මේ වතුරේ ඕන තරම් සත්තු ඉන්නවා. ඉතින් එතකොට වතුර බොන්න කවදාවත් හම්බෙන්නේ නැහැ. මේ මෙතෙන්දි ප්‍රායෝගික පැත්තෙන් තමයි බුදුහාමුදුරුව ඉදිරිපත් කරන්නේ. දැන් වෙනත් කෙනෙක් දැන් දිවස් නැති කෙනෙක් වතුර දිහා බැලුවාම එයාට තේරෙනවා දැන් මේකේ වතුරේ මොකෙක්වත් සතෙක් නැහැ, පේන්න කියලා සතෙක් නැහැ. ඉතින් එතකොට ඒ වතුර පරිහරණය කරන්න කමක් නැහැ. ඒ නිසා මෙතෙන්දි අපි අර ප්‍රායෝගික සීමාවක් මෙතෙන්දි පනව ගන්න සිද්ධ වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ අර නිගණ්ඨනාත පුත්ත වගේ අන්තයට ගියේ නැහැ. දැන් නිගණ්ඨනාත පුත්ත එහෙම හුඟක් මේකෙත් අන්තයට ගියා. අහිංසාවාදී කියලා එයා බොහොම අන්තයකට ගියා. එයා මේ මුඛවාඩවක් බැඳගෙන යන්න ඕනේ කියලා කිව්වා. මොනවාද මේ පාර අතුව ගා යන්න ඕනේ කියලා කිව්වා. ඉතින් ඔන්න වගේ මේ අවිහිංසාවේ අන්තගාමී වීමක් එයා කළා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒකේ නිකන් අර මැද තැනකට කරන්න පුළුවන් මට්ටමකට තමයි අරගෙන ආවේ. ඒ නිසා අපි ජීවත් වෙද්දී ඕන තරම් ඉතින් අපේ අතින් අඩුපාඩුකම් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් අර කුසල් පැත්ත වර්ධනය වීම තුළ, කුසල් පැත්ත බොහොම ප්‍රබල කුසල පක්ෂයක් දියුණු කිරීම තුළ ඒ අපේ අතින් සිද්ධ වෙන යම් යම් අඩුපාඩුකම් මැඩගෙන ඒ කුසල ශක්තිය ශක්තිමත් කිරීම තමයි ඇත්තරම මට පේන විදිහට බුදුරජාන් වහන්සේ මතු කළේ. දැන දැන සතුන් මැරීම කෙලින්ම මේ ශික්ෂා පදයකින් පෙන්වන සම්පජාන මේ කියන්නේ සම්පජානකාරී කියන වචනයත් එක්ක. ඒ කියන්නේ දැන දැන කියන වචනය චේතනාපූර්වකයි කියන එක තමයි මෙතෙන්දි ඉදිරියට ගන්න. දැන් ඒ මිසක් දැන් මහත්යා ගත්ත උදාහරණයේදී දැන් අපි මකුළු දැල් කඩනවා. ඉතින් මෙතෙන්දි අපි හැම මකුළු දැලක් අස්සෙම බලබලා මේකේ සත්තු ඉන්නවද, චූටි කුඩායෝන් ඉන්නවද, ඔහොම ඉතින් ඒක ප්‍රායෝගික නැහැ. ඉතින් ඒ නිසා බුදුහාඳුර එතෙන්දි කියනවා භික්ෂුන් වහන්සේලාට මකුළු දැල් කඩනකොට මහිතේ උඩේ ඉඳන් යටට කඩන්න වගේ දෙයක් මතක් කරනවා. ඒ සත්තුන්ට යන්න ඕනේ නම් යන්න පොඩ්ඩක් ඉඩ දීලා යම්සේ අනුකම්පාවක් අනුකම්පා සහගතව කටයුතු කරන්න කියලා මතක් කරනවා. තේ මිසක් මකුළුදැල් කඩන්න එපා කියලා කියන්නේ
නැහැ. එහෙමයි. ඒ කියන්නේ දැන් මේ සියලු දේම අපේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන සීමාවෙන්
තමයි ගන්න කියන්නේ. ගන්න කියන්නේ. එහෙම නැතෝ දැන් අපේ වතුර බොන්න කලින් අන්වීක්ෂයකට දාලා මේක සත්තු ඉන්නවද කියලා බලලා සත්තු නැත්තම් බොන්න කියලා ඒ මට්ටමකට අරන් යන්නේ නැහැ.
ඊළඟට ස්වාමීන් වහන්සේ මම දැන් කරගෙන යන භාවනාව අනුව දැන් අපි කිසිවක් උපාදාන නොකරන ස්වභාවයේ ඉන්නකොට දැන් තමයි ශබ්ද ඇහෙනවා. ශබ්ද හඳුනා ගැනීම ඒවා මොකුත් නැහැ. එතකොට රූපත් පේනවා හඳුනා ගැනීම නැති. ඒ ස්වභාවයේ ඉන්නකොට දැන් අර නමුත් එකින් එක තීව්‍රතාවයේ අනුව සිත එකින් එක එක ගැන මේ දැනුවත් බවක් ලබනවානේ.
ඔව්.
එතකොට මේ ඔය අනිශ්චිතව වාසය කරනවා කියන එක ඒක ගැන මට තාමත් පොඩ්ඩක් අපහැදිලි ගතියක් තියෙනවා. එතකොට සමහරක් වෙලාවට ඒ සියල්ලත් එක්කම බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන යම් ස්වභාවයක් සිත අල්ලාගෙන ඒක සමාධිමත් ස්වභාවයක්ද එහෙම ඉන්නේ නැතුව අර දැනුවත් බව ලබන දේ දැනුවත්ව වාසය කිරීමක්ද එතනදි වෙන්නේ. මොකද තමතිස්සම කියන්නේ තීව්‍ර ශබ්දයක් ඇහුනොත් ඒ ශබ්දේ
ඇහෙනවා.
ශබ්දේ බව අනු දැන ගන්නවා. ශබ්දයක් ලැබුණ බව. එතකොට රූපයකටත් ඒ වගේම පණින්න පුළුවන්. එතකොට ආස්වාස ප්‍රාස්වාසෙත් හුස්ම ගැනෙනවා පිට වෙනවා කියන එකත් දැනෙනවා. ඒ වගේ එතකොට එතනදි අර සමාධිමත් ගතිය ඉස්මතු වෙන්න නම් ඒයි මොනවා හරි එකක් තෝරගෙන ඒක ඇසුරු කරමින් ඉන්න ඕන. එහෙම නැත්නම් ඉතින් ඔය හැම ඕනම එකක් අහරහා දෝලණය වෙවි ඉන්න පුළුවන්. දැනුවත් බව ලබමින් ඉන්න. නමුත් ඒ කිසිවක් නිසා මේ උපාදාන ගති හෝ එහෙම ඇති වෙන්නේ නැහැ. එතකොට එතනදී අපි හරියටම කළ යුත්තේ කුමක්ද කියන එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරගන්න.
ඔව්. මේ මහත දෙවණීට කියපේක තමයි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ලෝවේ මේ උදාහරණ කියන්නේ ඒකනේ අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදිත ලෝවේ කිසිවක් උපාදාන නොකර. දැන් එතකොට අපිට රූප පේනවා, සද්ද ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, කයට ස්පර්ශ දැනෙනවා, මනසට නිකම් බෑග්ග්‍රවුන්ඩ් එකකින් වගේ පසුබිමින් වගේ යම් සිතුවිලිත් එනවා. හැබැයි මේ එකකටවත් විශේෂත්වයක් දක්වලා අන්න අහවලණයකට මම අනිවාර්යෙන් ප්‍රතික්‍රියාවක් දැක්විය යුතුයි කියලා එකක් තෝරගෙන ඒකට අවධානය යොමු කළොත් අන්න එතෙන්දී අපි අහු වෙනවා. එතෙන්දී අපි උපාදාන කළා වෙනවා. එතෙන්දී අපි ඒ අරමුණට බැස ගත්තා වෙනවා. ඒ අරමුණ තුල අපේ විඥානයක් ප්‍රතිෂ්ඨාපනය කරනවා. හැබැයි ඒ එහෙම නැතිව අපිට පුළුවන් නම් මේ හැම දෙයක්ම උපාදාන නොකර හිත කොහෙවත් පිහිටවන්නේ නැතිව හිතට කිසිවක් ඇසුරු කරන්න නොදී කොහෙවත් බඳවන් නැතුව වාසය කරන්න පුළුවන් නම් ඔන්න ඔතෙන් තමයි ගන්න තියෙන්නේ. ඉතින් ඒක ඇත්තටම පුහුණුවක්. ඒ කියන්නේ මේක තනිකර පුහුණු කරලා ගන්නයි වෙන්නේ. ඒ කියන්නේ අපි දැන් ආදීනව ප්‍රකට කරලා දෙන එක විපස්සනාවෙන් කරනවා. ගන්නයි අපි ඉස්සරහට ගත්ත යම් රූප කර්මස්ථානයක් තියෙනවා. ඒක මුල් කරගෙන අපි නැවත නැවත මේ ඒ ආදීනව ප්‍රකට කරලා දෙනවා. මේක ඇති වෙන නැති වෙන ස්වභාවයක්, මේකේ තියෙන පෙළන ස්වභාවය, මේක අපේ වශයෙන් තොර ස්වභාවය, මේ ටික ප්‍රකට කරලා දෙනවා. තේහරා තමයි ඒ ගත්ත අරමුණ හිත අතහැලා දාන්නේ. ඒ අතහැලා දැම්මට පස්සේ ආයෙත් එකක් ඇල්ලුවොත් තේතෙන්දී අපි ආයෙ පරාද වෙනවා. ආයෙත් නිකන් අර හිත ගිහිල්ලා වෙන පැත්තකින් අල්ලනවා. ඉතින් එතකොට එනම් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මේ අල්ලන ස්වභාවයෙන් නැත්නම් ඒ අල්ලන ප්‍රවණතාවයෙන් ඒ අල්ලන පුරුද්දෙන් අපේ හිත වළක්වාගෙන ජීවත් වෙන්න ඒ පුරුද්දෙන් යාව වළක්ව ගන්න හැමනම් අපේ හිත පුහුණු කරන්න සිද්ධ වෙනවා. නැවත නැවත දකින්නත් ඕනේ මෙයා අල්ලන හැටි. අල්ලන්න පොඩ්ඩක් එයාට උවමනා නම් ඉඩ දෙන්නත් ඕනේ. දීලා අපි තේරුම් ගන්නත් ඕනේ. ආ මෙන්න ආයෙත් ගිහිලා මෙන්න මේක ඇල්ලුවා. ආයෙත් ගිහිලා ඔන්න සද්දයකට තද්දයක් ඇල්ලුවා. ආයෙත් ගිහිලා රූපයක් ඇල්ලුවා. ආයෙත් ගිහිලා සඳස් සුවඳක් ඇල්ලුවා. ආයෙත් ගිහිලා රසක් ඇල්ලුවා කියලා අර අපේ තියෙන දුර්ලතා ටික මතු කරගන්න ඕනේ. මතු කරගෙන දැකලා අතහැරලා දාන්නත් ඕනේ. අතහැරලා දානකොට අනේතන තමයි අර මේ දැක දැක ප්‍රහාණය කිරීමක් සිද්ධ වෙන්නේ. මේ අහවල් වලට තාමත් යනවා, මේවැය තාම අහුවෙනවා, උපාදාන වෙනවා කියලා තේරුම් ගනිමින් අතහරිනවා. ඉතින් මෙහෙම කාලයක් කරන්න අර හිත පොඩ නිකන් අර මැද්දේ ජීවත් වෙන්න, මොකක්වත් ඇසුරු නොකර ජීවත් වෙන්න කිසිවක් උපාදාන නොකර ජීවත් වෙන්න පුළුවන් පසුබිමක්, එයාට නිකන් ඒකට නිජ භූමියක්, සතිමත් බව මුල් කරගත්ත ෂේම භූමියක් එයාට නිකන් සකස් වෙනවා. ඔන්න ඔය වගේ පැත්තකට තමයි අපිට යන්න වෙන්නේ.
මෙතන උපාදාන කරනවා කියන ස්වභාවයේදී සම්මාද දැන් අපිට ශබ්දයක් ඇහෙනවා, ඒ ඇහුණු ශබ්දය හඳුනා ගැනීමක් නැත්නම් එතන උපාදානයක් තියෙනවද?
නැහැ, හඳුනා ගැනීමක් නැත්නම් කොහොමත් උපාදානයක් ඇත්තේ නැහැ. දැන් ඔතෙන්දී හඳුනා ගැනීම වුණත් උපාදාන නොවීනත් පුළුවන් ඉතින්. දැන් හිතන්න මහත්තයා මේ සක්මනක් කරනවා. සක්මනක් කරද්දී තින් කවුරු හරි තවත් ළඟ කෙනෙකුත් සක්මනක් කරනවා. ඉතින් එතෙන්දී මේ අහවලා කියලා බොහොම ශනිකව අඳුර ගන්න පුළුවන්. හැබැයි එතනින් ඉවර වෙන්නත් පුළුවන් නේ. එින් එහාට මෙයා හොඳයි, මෙයා නරකයි, මෙයා අර්ග කරා, මේක කරා කීකේ අපි ඒක ඔස්සේ විතර්ක නග්වණන්ව ගියොත් තමයි අපි අහුවෙන්නේ. ඒ කියන්නේ දැන් අපි
කියන්නේ සංකාර ගොඩනගන මට්ටම.
අන්න හරි. අපි සංස්කරණ කරන්න ගියොත් තමයි අහුවෙන්නේ. සංකාරපච්චය විඥානන්නේ. අපි සංස්කරණ කරන්න යන්නේ නැහැ. මෙන්න අහවලා කියලා විතරක් අපි අඳුරගත්තා. මෙයාගේ දැන් ගුණ අගුණකම්, අතීතේ කරපු කියපු දේවල්, අනාගතේ කරන්න කියන තියෙන දේවල් මේව මතක් කර කර අපි සංස්කරණය කරන්න ගියොත් ඔන්න අහුවෙනවා. ඉන් මෙහාදී නතර කරගන්නවා.
ඔව් නේද, මම අදහස් කරේ සමහරවිට දැන් මේ වගේ ඉච්චර දුරට එහෙම යන්නේ නැහැ. දැන් අපි අනිශ්චිතව ඉන්නකොට සමහරක් වෙලට අපි හිතමුකෝ ශබ්ද ඇහෙන, ඒ ශබ්ද තුලත් එක එක දැන් අපි හිතමු වටපිටාවේ තියෙන ශබ්ද නම් කාක්ක කෑ ගන්න ශබ්ද, සතුට කෑ ගන්න ශබ්ද තියෙනවා. නමුත් ඒක ශබ්ද හැටියට දැනගන්නවා, මේක කාක්කෙන්ද මොකෙන්ද කියන එකක් ගැන විමසිලිමත් වීමක් නැහැ.
හරි.
ඒ අතරතුරම අපි හිතමුකෝ ශරීරයට ලොකු හුලම්පාරක් ඇවිල්ලා හුලඟක් වැදුනා, ඒකත් දැනෙනවා.
හරි.
එතකොට ඒකත් ඇලීමක් හෝ ගැටීමක් මොකුත් නැහැ.
හරි.
නමුත් අර කලින් ඉඳපු අර ශබ්ද ඇහිච්ච එකෙන් ඊට පස්සේ අර කයට දැනුණු මේ කුලම්පාරට මේක ගැන සිත දැනුවත් වෙනවනේ.
ඔව්.
එතකොට එහෙමත් නොවිය යුතුයිද?
නෑ නෑ නෑ. එහෙම නොවිය යුතු නම් නෑ. එහෙම අවශ්‍ය නෑ. ඉතින් එතෙන්දී අපිට අපි නිකන් අර නිරෝධ සමාපත්තිය සම්බන්ධීමක් කරන්න ඒ කතා කරන්නේ. දැන් එහෙම එකක් බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ කියන්නේ දිත්තේ දිට්ඨමත්තම් භවිස්සති. යම්සි දෙයක් දැක්ක පමණින් නතර වෙන්න ඒ ඔස්සේ කතන්දරයක් ගොතන්න යන්න එපා. ඒ ඔස්සේ ප්‍රපංච කරන්න යන්න එපා. දැක්කා පමණයි. සමහරවිට යම් පමණක හඳුනා ගැනීමක් සිද්ධ වෙන්නත් පුළුවන්. එතනින් නතර වෙන්න. ඒ ඔස්සේ සංස්කරණ කර කර, චේතනා පහල කර කර, විතර්ක කර කර ගියොත් ඔන්න එතනදී අහුවෙනවා. ඒ වෙනුවට දැක්ක මතින් නතර වෙන්න. දැක්ක මතින් නතර වෙන්න. ඊට ඇහුණා. සුතේ සුතමත්තම් භවිස්සති. යමක් ඇහුණා. තේ අහුණ එච්චරයි. ඉන් එහාට මෙයා හොඳයි නරකයි, මෙයා මෙහෙම කරා මෙහෙම කරා ඒ මොකක්වත් නැහැ. අහුණ එච්චරයි. ඊට පස්සේ මුතේ මුතමත්තම් භවිස්සති. තමන්ගේ නාසයට දැනුණ, දිවට දැනුණ, කයට දැනුණ දේවල් තිබුණා, ඒවා එතනින් නතර වෙන්නේ. දැනගන්න හැබැයි මේ දැනගන්න එක වළක්වන්න කියන්නේත් නැහැ. ඊට පස්සේ විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. දැන් හිතට යම්සේ අරමුණුකුත් ආවා, ඒකත් ඒ ආපු බව දැනගත්තා. ඉන් එහාට යන්න එපා. එතකොට මෙතන ප්‍රධානම ප්‍රශ්නය මේ දැනගැනීමම නෙමෙයි අතරම. දැන් බුදුරජාන් වහන්සේ කියන්නේ දැන් මේක තමයි අපේ හික්මීමේ වශයෙන් පෙන්වන්නේ. මේ මට්ටමේ තමයි නතර කරගන්න කියලා කියන්නේ. දැන් මෙහෙම නතර කරගත්තට පස්සේ මොකද්ද වෙන්නේ? ඔන්න ඕක තමයි ඊට පස්සේ බාහ්‍ය සූත්‍රයේදී විස්තර කරන්නේ. දැන් මේ විදිහේ ප්‍රතිපදාවක් එයා දිගට අරගෙන යනවන්නම්, මේ විදිහට එයා කටයුතු කරනවන්නම්, එතකොට ඒ අපිට පෙනිච්ච, ඇහිච්ච, දැනිච්ච, හිතිච්ච මේ එකකවත් මම නෑ. ඒ වගේමයි ඒවත් දැනගත්ත, ඇහිච්ච, දැනිච්ච ඒ අපේ ඇතුලේ කියලා කියන ආධ්‍යාත්මික පැත්තෙත් මම නැහැ. ඒ අතරමැද්දෙත් මමෙක් හදලා නැහැ. එහෙමනම් මෙන්න මේ මමෙක් හදා ගැනීම, කෙනෙක් හදා ගැනීම, පුජ්‍යල ස්වභාවයක් හදා ගැනීම මේ මට්ටමකට ගිහිලා නැහැ. අපි අර අතනින් නතර වෙලා, ඇහුණා මට්ටමින් නතර වෙලා, මේ ඇහිච්ච දේ අල්ලගෙන කෙනෙක් හදාගෙනවත් නැහැ. ඇහුණ කෙනෙක් කියලා හිතාගෙන මේ පැත්තෙන් කෙනෙක් හදාගෙනවත් නැහැ. මේ එකකවත් එතකොට කෙනෙක් හදලා නැහැ. පුජ්‍යල භාවයකට ගිහිල්ලා නැහැ. හැබැයි ඇහිීමක් තිබිලා තියෙනවා, දැනීමක් තිබිලා තියෙනවා.
නැත්තම් මේ සිතීමක් තිබිලා තියෙනවා. හැබැයි හිතන කෙනෙක් හිත බුද්ධයක් අහපු කෙනෙක් අහපු දෙයක් දැකපු කෙනෙක් දැකපු දෙයක් ඒ මට්ටමට ගිහිල්ලා නැහැ. ඉතින් ඇත්තටම මේ කතා කරන්නේ බොහොම සූක්ෂම තැනක් ඇත්තටම මේ කතා කරන්නේ. ඒ කියන්නේ ක්‍රියා මාත්‍රයෙන් අපිට නතර වෙන්නයි කියන්නේ. ඒ මිසක් ක්‍රියාවවත් නතර කරන්න එපා කියලා කියන්නේ නැහැ. ඒ කියන්නේ අපිට දැන් ඇහෙනවා කියන එක ක්‍රියාවක්. අපි මේ ඇහෙනවා කියන ක්‍රියාව අපි තව සංස්කරණය කරලා ඒකට පුද්ගල ආරෝපණයකුත් කරලා තමයි අපි කියන්නේ මටයි ඇහුණා කියලා. මට ඇහුණා කියලා. තේරුණාද? එතෙන්දී අපිට පුළුවන් මේ ඇහිච්ච මට්ටමින් නතර කරන්න. ඇහුණා එච්චරයි. ආයේක මේ මට ඇහුණා. ඒක හරිම ලස්සනයි. ඒක හොඳයි. ඒක මගේ කරගන්න ඕනේ. ඒක මම රෙකෝඩ් කරගන්න ඕනේ. ඒක තායිත් මම අහන්න ඕනේ. ඔහොම කියලා ඉතින් එතෙන්දී අන්න මම දාගන්නවා එතෙන්දී. එතෙන්දී මම තව ටිකක් එහාට ගිහිල්ලා සංස්කරණ කළා මේ ඒකට අර දිග පළල මේ හොඳ නරක ද්වේතාවෙන් මිශ්‍ර කළා මම තව මේක සංකීර්ණ කරගන්නවා. එච්චර දුර යනවා කියන්නේ අන්න අපි සම්පූර්ණයෙන්ම අහුවෙනවා. ඒ වෙනුවට බුදුරජාන් වහන්සේ කියන්නේ ඇහුණා. හැබැයි ඇහිල්ල විතරයි මෙතන තියෙන්නේ. මෙතන ඇසීම් මාත්‍රයක් පමණයි. ඇසීම් මාත්‍රයක් මිසක් මෙතන අහන කෙනෙක් නැහැ. ඊළඟ ඇහිච්ච දෙයක් කියලා නාම පදයක් වශයෙන් ඇහිච්ච දෙයක් කියලා එකක් ඇත්තෙත් නැහැ. මෙතන තියෙන හුදෙක් ඇසීම් ක්‍රියාවක් මෙතන තියෙන්නේ. ඒ වගේ දැනීම් ක්‍රියාවක්, පෙනීම් ක්‍රියාවක්. ඒතර ක්‍රියා මාත්‍ර මට්ටමින් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ක්‍රියාවත් නතර කරන්න එපා කියලා කියන්නේ.
එහෙමයි. ඒ වගේම එතකොට දැන් අර මම කිව්වා වගේ එතකොට දැන් අපි අර මම කියවනේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් අර යම් ස්වභාවයක් සිත දැනුවත්ව ඉන්නවා කියන්නේ මුකුත් උපාදාන නොකරනකොට එතකොට ඒක සතිය, නීතිය ඒ වගේ කියන්නේ සෝ පහසු බව ඒ හැම දෙයකම සංකලනය. එතකොට ඕනනම් පුළුවන් ඒ ස්වභාවය අසුරු කරමින් ඉන්න පුළුවන්. එතකොට ඔය කියන දැන් අපි හිතමුකෝ සතෙක් කෑ ගන්න සද්දේ ගැන අර දැනුවත් බවක් නැති වෙනවා. ඉඟි ඇවිල්ලා වදින්න සිසිල් බවක් නැති වුණා නම් අරකම ඇසුරු කර කර ඉන්නත් පුළුවන්.
ඔය එතකොට අපි එකකට ඡන්දේ දුන්න වෙනවනේ.
ඡන්දේ දුන්න වෙනවා. ඒක තමයි මම හිතන්නේ. ඒකම කැමැත්තක් ඇතුලේ එහෙම ඉන්න අවශ්‍යතාවයක් නැහැ එතකොට.
ඔව් අනිවාර්යයෙන්. එතකොට අපි එකක් තෝරගත්ත වෙනවා. දැන් අපි තුමු අරමුණු 6ක් තිබුණා. 6න් අපි 5ක් අතහැරලා එකක් තෝරගත්තා. ඒ තෝරගත්ත එකේ ආයෙත් අපි සංස්කරණ සිද්ධ වෙනවා. අපි ඒ තෝරගන්නේ යම්සිදක් තෝරගන්නේ අපි ඒකට ඡන්දය දීලා ඒකට යම්සි කැමැත්තක් ඇති වෙලා. එතකොට අපි ආයෙ ඒක බැස ගන්නවා. එතකොට බැස ගන්නවා කියන්නේ උපාදාන කරනවා.
එහෙමයි
සෝ. ඇත්තරම ඔතෙන්දී ඇත්තරම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ හිතේ ස්වභාවය ගැන විස්තර කරපු සූත්‍ර තියෙනවා. එතෙන්දී මතක් කරන්නේ ඒ දැන් ඒ අරමුණ වෙතට ඇදී යාමක් ඇත්තෙත් නැහැ. අරමුණ තුලින් විකර්ෂණය වීමක් ඇත්තෙත් නැහැ. දැන් අපි අරමුණක් දැක්කහම අපිට රූපයක්. මේ රූපය හරිම ලස්සනයි නං, ආකර්ෂණීය නං අපේ හිත ඔන්න එතෙන්ට ඇදිලා යනවා. ඒ වෙතට යනවා. ඒ වගේම අපි හිතමු මේ දැකපු රූපය අපි අකමැති නං ඉක්මනටම ඔන්න අහක බලා ගන්නවා. ඉක්මනටම පැත්ත බලා ගන්නවා. මොකද අපි එකෙන් ගැටෙනවා, විකර්ෂණය වෙනවා. ඒතර මේ දෙකම නැත්තම් ඒතර ඒ රූපේ වෙතර ඇදී ගියෙත් නැහැ, රූපෙන් විකර්ෂණය වුනේත් නැහැ. හිත තියෙනවා යාගේ අර තිබිච්ච සාමකාමී භවයේ තියෙනවා. කොහෙවත් බැඳිලා නැහැ. ඒ රූපය එතනින් අදහස් වෙන්නේ නැහැ නොදැක්කයි කියලත්. රූපේ පෙනේවි, හැබැයි ඌමනාවෙන් බලන්න කියලා යාමක්, ඒ වෙත ඇදී යාමක් ඇත්තෙත් නැහැ. ඒකෙන් ගැටිලා ඉක්මනට පැල්ල දුවන්න හැදී ලොකුත් ඇත්තේ නැහැ. ඒ වෙනුවට හිත ඒ තමන්ගේ තිබිච්ච සාමකාමී භවේ, නොකිලිටි භවේ, නැත්තම් නොබැඳුණු භවේ මේ විදිහටම දෙකට තියෙනවා. ඉතින් එතකොට අර කොහේවත් නොබැඳුණු, කොහේවත් බැසගත්තේ නැති, කොහේවත් උපාදාන නොකළ, ඒ වගේම නිකන් හාත්පස පැතිරිච්ච ස්වභාවයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. විමරියාදි කතේන චේතස විහෙරති කියලා කියනවා. ඒ කියන්නේ කොහේවත් හිර වෙලා, පටු වෙලා යම්සි අරමුණක් තුළ බැස ගැනීම නිසා එතෙන්ට හිර වෙච්ච ගතියක්, පටු වෙච්ච ගතියක්, කොටු වෙච්ච ගතියක් ඒ හිතේ නැහැ. මොකද කොහෙවත් හිර වෙලා නැහැ, කොහෙවත් බැඳිලා නැහැ, කොහෙවත් කොටු වෙලා නැහැ. ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ.
ඔව් ඒක එහෙම තමයි සංසාරයෙන් කියන්නේ ඔය කියන ස්වභාවයේ ඉන්නකොට කියන්නේ ශබ්ද වුණත් රූප පෙනුණත් ඉතින් අර වෙන්නේ මුළු හාත්පස විශ්වය පුරාවටම පැතිරිච්ච ස්වභාවයක් තමයි තියෙන්නේ. නමුත් කිසි දෙයක් එහෙම විශේෂයෙන් තේරීමක් නැහැ. නමුත් අර තියෙන්නේ සිතටත් දැන් අර ශබ්දයක තීව්‍රතාවය වැඩි වුණොත් ඒක ගැන දැනුවත් වීමකට පණිනවනේ.
ඔව්.
එතකොට අර එහෙම පණින්නේ නැතුව නිකන් අර බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන ස්වභාවය ගැන ඒකට හැලීමක් ඇතුව නෙමෙයි
නමුත්
අර දැනුවත් බව ඒකට යොදවලා ඒ කියන්නේ අපි සතියෙන් අපිට පුළුවන්නේ ඔය අවස්ථාවේදී තියෙන ඕනම දෙයක් තෝරගෙන ඒක
පුළුවන්
වෙන්න පුළුවන්
පුළුවන් පුළුවන් පුළුවන්
එතන අකුසලයක්වත් කිසිම දෙයක් සිදු වෙන්නේ නැහැ මමත් නැහැ
ඔව්
මම අහන්නේ අන්න ඒක එතකොට ඒක සමාධිය දැන් අපි සමාධියක් කියලා කියන්නේ මොකක් හරි එක අරමුණක සිත ඒකාග්‍ර වීමක් නේ දැන් අපි එහෙම ඔය ස්වභාවයේදී සමාධිමත් වෙන්නේ නැත්නම් එතකොට අපි ශබ්දයක තීව්‍රතාවය වැඩි නම් ඒකට පරිණවන්න එතකොට අර සමාධිය කියන එකේ පොඩි එතන ප්‍රශ්නයක්
ඔව් දැන් මෙතනදී ඇත්තටම දැන් අපි විපස්සනා වේදී කතා කරන්නේ දිගට තෝරගත්ත තනි අරමුණක නොවෙනස් වෙන අරමුණක දිගට පැවැත්වීම කියන සමාධියක් නෙමෙයිනේ අපි එහෙම සමාධියක් වොන්න සමතේදී කතා කරනවා. විපස්සනාදී කතා කරන්නේ එහෙම නෙමෙයි. විපස්සනාදී එතන එතන හට ගන්නා එතන එතන මේ වෙනස් වෙන අරමුණු වල එතන එතන අපි පවත්වන සමාධියක් කතා කරන්නේ. ඉතින් එතකොට දැන් මේ මට්ටමේදී උනත් අපිට ඕමනාවන් ඕමනා නම් ඒ තීව්‍ර අරමුණකට ගිහිල්ලා ඉතින් බලන්න පුළුවන් ඉතින්. බලන්න බැරි නැහැ. ඉතින් එහෙම ස්වභාවයෙන් යන්නත් පුළුවන්. අපි තීව්‍ර ශබ්දයක් ඇහුණත් අනිදාලා ඒක දැනගත්තා ආයෙත් ඔන්න හිත ආපස්සට ආවා. ඉතින් ලොකු හානියක් වෙලා නැහැ ඉතින්. ඉතින් ඒ දැනගැනීමේ හැකියාව දුර වෙලක් නැහැ ඒ නිසා හිතේ. බොහොම අවධානෙන් ඉන්නේ. හොඳ අවදියෙන් ඉන්නේ. අවදියෙන් ඉන්න නිසා ඕනම දෙයක් ඉක්මනට ෂණිකව දැනගන්නත් පුළුවන්. ඉතින් ඒකේ වැරද්දකුත් නැහැ.
එහෙමයි. පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට සුබ අලුත් අවුරුද්දක්
ආශිර්වාද. හොඳයි හොඳයි. මාතේ කොහෙන්ද කතා කරන්නේ
මම අද නම් මේ ගාල් මේ අපි ආවා දකුණු පළාතේ අද
ඉන්නේ
සෝරු
හොඳයි 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 සබලුත් තරු දක්වා ඇසේ වේවා
පරුවන් සරණයි සරණ
දාතම
සබලුත් තරු දක්වා
ඊළඟ පැලේ රාණි රාජපක්ෂ මෑණියන් ඉදිරිපත් කරන්න පුළුවන්
ඔව් රාණි මෑණියෝ පොඩ්ඩක් හයියෙන් කියනවාද
ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමින් අදහසක් ඉදිරිපත් කරන්න ඔබ වහන්සේ කර්ම පිළිබඳව බොහොම අපට විදිහට විග්‍රහ කළා මම හිතනවා ඒකම ඔබ වහන්සේ අපට විග්‍රහ කරලා දෙන්න හොඳයි කියලා න්‍යාම ධර්ම අතරම මේක විශේෂයෙන්ම නියම කම්මනියාමට සාපේක්ෂව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන විශේෂයෙන්ම ධර්මනියාමයේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක මට දැනගන්න
තෝ ඇත්තටම මේ ඒ කියන්නේ සූත්‍ර පිටකේ මට ඔය නියාම ධර්ම පහ ගැන එහෙම විස්තර වෙන තැනක් හම්බුනේ නැහැ සමහර විට මේක පසුකාලීනව අට කතාවල ආව විග්‍රහයක් වෙන්න පුළුවන් ඒ නිසා මම මේක මම මෙතෙන්ට ඇතුළත් කළේ නැත්තේ බීජ නියාම කම්ම නියාම උතු නියාම ධම්ම නියාම ඔය විදිහට නියාම ධර්ම පහක් ගැන කතා කරලා තියෙනවා ඒවා පසුකාලීනව ආපු දෙයක් දෝ කියලා පොඩි සැකයක් තියෙනවා මොකද මට සූත්‍ර දේශනාවල මේ නියාම ධර්ම ගැන හොයාගන්න බැරි වුණා ඒ නිසා මම පොඩ්ඩක් තව හොයලා බලන්නම් මේක පසුකාලීනව අට කතා හරහා දහමට එකතු වෙච්ච දෙයක්ද කියන එක පොඩ්ඩක් හොයලා බලලා තමයි මේ විස්තර කරන්න පුළුවන් වෙන්නේ. ඒකයි මම අතෙන්දි ගත්තේ අර මේ ගිරිමානන්ද සූත්‍රයේදී එහෙම බුදුරජාන් වහන්සේ දැන් ඔය එතෙන් දැන් අත්තම රෝග පීඩා සම්බන්ධයෙන් එතෙන්දි විස්තර කරන්නේ. මේ එතෙන්දි අර හේතු කාරණා අටක් පෙන්නනවා. මේ අටකින් එකක් තමයි හේතුව වෙන්න පුළුවන් කියලා. ඒ නිසා මේ එකක් හෝ කීපයක් හෝ හේතුව වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ අනුව ඉතින් අපිට සනාථ වෙනවා මෙතෙන්දී මේ කර්මය කියන්නේ එතන ඇවිල්ලා අටෙන් එකක්. ඔව්.
මගේ විශේෂ ප්‍රශ්නයක් තිබුණේ ධම්මයා මේ ගැන
ඔබ හසේ පොඩ්ඩක් හොයලා ඕනේ කියන්න මේ කියන්නේ ඔක අහලා තියෙනවා නියාම ධර්ම පහක් වශයෙන් මේ අහලා තියෙනවා නමුත් ඒක ටිකක් අපි කියද්දී සූත්‍ර දේශනාවකට එක්කම කියනවා නම් තමයි ඒකේ බුද්ධ වචනයක් බවට පත් වෙන්නේ ඒ නිසා පොඩ්ඩක් හොයලා බලලා ඕනේ කියන්න
නෑ
නෑ ඔබ හසේ කියලා නෑ නෑ
ඊළඟ පැනේ අරුණ මානතුංග මහතාට දෙලිපත් කරාද
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව් තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ බොහොම වැදගත් විදිහට ප්‍රකාශ වගයක් කරා මේ මදුරුවේ කණේක දී මරණ කොට අපි මරන්නේ මේ පුරුද්දට නෙවෙයි කියලා මේ කියපු එකට තව එකතුවක් ඉතාමත්ම වැදගත් සූත්‍රයක් එකතු කරගෙන අපේ මාතෘකාවන සම්මා දිට්ඨිය පිළිබඳව මේ දේශනාවෙච්ච වැදගත්ම සූත්‍රයක් තමයි සම්මා දිට්ඨි සූත්‍රය. එහිදී කියන එක ප්‍රකාශයක් සඳහන් කරන්න අවශ්‍යයි. යතෝඛෝ ආම්සෝ අලියසාවකෝ අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති එත්තාවතාපිකෝ අරිය සාමකෝ සම්මා දිට්ඨි හෝති උචුගතස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මා සාදු සාදු සාදු. මෙතන මට තේරෙන හැටියට මට තේරුම් ගිහින් කියන හැටියට කොච්චර වැදගත්ද කියුවොත් හරියට ඒක අපි හදන බිල්ඩින්ක ෆවුන්ඩේෂන් එක වගේ. මේක හරියට අපි තේරුණොත් එයා සම්මාදිට්ඨියට පත්වෙච්ච කෙනෙක් කියලා කියන්න පුළුවන් කියලා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. එතකොට අපි අකුසලයේ මොකද්ද අකුසල මූලෙ මොකද්ද කියන තත්ත්වයට හිත දියුණු වෙලා නම් එතකොට එයාට මේ ඔය මදුරුවේ පුරුද්දට වරහන් ඇතුළේ පුරුද්දට කියලා මැරෙන දෙයක් වෙන්න විදියක් නැහැ. මොකද අකුසල මූලයේ කොටින් ඇති වෙන්නේ කියන අවබෝධය එයාට ඉතාම ගැඹුරින් අභ්‍යන්තරී කියනවා. ඉස්සෙල්ලා සීලයක් වශයෙන් හරි පස්සේ ඒක තේරුමක් කිය දෙක්තිගත වෙච්ච තත්ත්වයක් ඒකනේ දැකීමක් හැටියට යාසුල දියුණු වෙනවා කියන්නේ. කොච්චර මේ ෆවුන්ඩේෂන් එක වැදගත්ද කියලා කිව්වොත් මට හිතෙනවා මට ජන්තන් තේරිලා ගිහින් කියන හැටියට අර මේ මොනවත් අපි ඉස්සෙල්ල දැන් කතා කරේ අනිශ්චිත ස්වභාවයක් ගැන. ඒ අනිශ්චිත ස්වභාවයෙන් හරි විදිහට පැටලිලි නැතුව තේරෙන්න පවා ඔය ෆවුන්ඩේෂන් එක හරියට වැටුණොත් මට තේරිලා ගිහින් කියන හැටියට එතන අවුල් නැතුව හරියට තේරෙන්න පටන් ගන්න. ඒ කියන්නේ සාලුන් වහන්සේට මොන හරි කියන්න තියෙනවද?
ඔව්. ඇත්තරම දැන් අපේ හිතේ අතොරක් නැතුව සිතුවිලි පහළ වෙනකොට ඔය අස්සේ චේතනා අනන්ත අප්‍රමාණව තියෙනවා. නමුත් අපේ හිතේ පැහැදිලි බව නැති නිසා අතොරක් නැතුව එකකට එකක් පස්සේ සිතුවිලි එන නිසා අපිට මේවා හරියටම නිශ්චය වශයෙන් මෙන්න මේකයි චේතනාව මෙන්න මේකයි අකුසලය මෙන්න මේකයි කුසලය මෙන්න මේකයි අහවල් එක කියලා අපිට තෝරගන්නවත් බෑ. එච්චරට වේගයෙන් සිතුවිලි පහළ වෙනවා. ඒ නිසා ඒ බඳු සිතුවිලි බහුලව අපි කටයුතු කරනකොට අපේ ඇඟේ ඇවිල්ලා මදුරුවෙක් වැහුවාම අපිට දුක් වේදනාවක් එතන හටගන්නවා. ඒකේ යම් තොරතුරක් සිග්නල් එකක් අපේ ඔළුවට එනවා. ෂණිකවම චේතනාවක් ඇවිල්ලා ඒ මදුරුව මරනවා. ඉතින් එතකොට මේ කටයුත්ත සිද්ධ වෙන්න වැඩි වෙලාවක් ගත වෙන්නේ නැහැ. ඉතින් අපියේ දුක් වේදනාවට ප්‍රතික්‍රියා දක්වනවා කියන්නේම චේතනා පූර්වකයි. ඒ මට්ටමේදී දැන් හිතන්න අපි හැබැයි එහෙම නෙමෙයි අපි කොහේ හරි රාත්‍රිය ඇවිදිනවා. රාත්‍රිය ඇවිදිනකොට ඔන්න නිකන් කකුලේ මේ දැවටෙනවා මොකක් හරි එකක්. සමහර දේවල් අපි හිතන්නත් කලින් කකුල නිකන් විසිරලා යනවා උඩට. ඔතන තියෙන චේතනාපූර්වක බවක් නෙමෙයි. අපි දැක්කෙත් නෑ මාකත් තාම يعني ලොකුවට අර වගේ පුරුද්දක් වශයෙන් ආවෙත් නෑ. හැබැයි මොකද්ද එකක් ටක් ගාලා සිද්ධ වුණා. ඉතින් එතන අර මේ දෙක වෙන් කරගන්න එක ලේසි නැහැ. මට මතකයි ඔය විද්‍යාව එහෙම විද්‍යාවදී හමු ගන්න උනන් ප්‍රතික ක්‍රියා කියලා. මොලේ මැරලා තිබුණත් ක්‍රියාත්මක වෙන ක්‍රියාවශේෂයක් තියෙනවා ප්‍රතික ක්‍රියා කියලා. ඉතින් ඔන්න ඒ වගේ පැතිත් ඉතින් තියෙනවා. ඉතින් ඒ නිසා ඇත්තටම අපේ පුරුද්දක් වශයෙන් මදුරුවා මැරුවය කියන එක අපිට නිදහසට කාරණයක් වශයෙන් ගන්න බෑ. එතන අර මනුතුංග මහත්තයා කියනා වගේ අපි කුසල මූලය අකුසල මූලය කියන දේවල් අපි හඳුනගෙන තියෙනවා නම් මෙතෙන්දී අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙ යුතුයි. මෙතෙන්දී අත යනවා, මෙතෙන්දී මදුරුවා මරනවා මේ කියන දේවල් වලට ඇත්තරම සෑහෙන්න හිතේ ප්‍රතික්‍රියා දැක්වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක හඳුනගන්න නම් අන්න සතිය දියුණු කළා, හිත තව ටිකක් පැහැදිලි කළා, සිතුවිලි අතර යම්කිසි පරතරයක් ඇති කළා. ඉතින් ඒ හරහා තමයි දැන් මේ පොඩ්ඩක් මේක විග්‍රහ කරලා බලන්න වෙන්නේ. ආ මෙන්න මේක දැන් වේදනාවක් දැනෙනවා, වේදනාවට මම අකමැති බවක් ඔන්න හිත කියනවා. ඒ අනුව ඔන්න මරන්න ඕනේ කියලා ඔන්න හිතේ යම් චේතනාවක් පහළ වෙනවා. ඒ අනුව යම්සි උපක්‍රමයක් කළා මදුරුවා මරනවා. එතකොට මේ කරුණු ටික ඔක්කොම සම්බන්ධ වෙලා තියෙනවා. නැත්නම් කරුණු ටික ඔක්කොම මේ අංග ටික ඔක්කොම සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ අංග ටික සම්පූර්ණ නම් ඔන්න අපිට කියන්න පුළුවන් මේ ප්‍රාණඝාතය සිද්ධ වුණා කියලා.
ඒ වගේමයි ස්වාමීන් වහන්සේ එහෙම දෙයක් කරමින් ජීවත් වෙන්න පුළුවන්. මේක පුංචි හාස්‍යයක් එක්ක තියෙන දෙයක්.
ඔව්.
මම අවුරුදු 10කින් මතුරුවේ ඒ විදිහට ගහලා මරලා නැහැ.
හා.
කියලා බොහොම සතුටින් කියන්න පුළුවන්. මම කරන්නේ මතුරුව වහකුවාම මතුරුව වහන බව දැනගන්නම ඒකල වේදනාව එනකොට කුලම් පිපිනවා. ඒ කියන්නේ ගලම් පිපිනවා ඒ සත්තාට යන්න. හැබැයි මාස 6කට විතර ඉස්සෙල්ලා මම ටිකක් තදින් කුලම් පිපිලා ඒ සතෙක් කීම් වැඩිලා දික්තිය වැඩිලා මැරුණා. දැන් මම පරිස්සම් වෙනවා කුලම් පිපිනකොට ඒ තරම් තදින් කුලම් පිපින් නැති වෙන්න. ඒ වගේම මම කියන්න ඕන මම දන්නේ නැහැ මේ මම සමාධියට පත් වෙලා කියලා. නමුත් ඒක සමාජීයට පත් වුණා හෝ නැති වුණා හෝ මිනිස්සුන්ට පුහුණු කරන්නට ගැහැණියකට හෝ පිළිමේකට පුහුණු කරන්නට පුළුවන් දෙයක් බව මම සතුටින් කියනවා. මොකද මම ඒක අවුරුදු 10කට වඩා කරලා තියෙනවා.
ඔව් ඒක තමයි. හරි, තෙරුවන් සරණයි. ඒක තමයි ඇත්තම සතිමත්ව කටයුතු කරද්දී ඇතැම් වෙලාවට අපේ ඔය පුරුද්දට එන අකුසලය ප්‍රබල බවක් තේරෙනවා. ඒ නිසා ඒ අකුසලය සිද්ධ වෙන බවක් තේරෙනවා. හිතන්න දැන් මෙහෙම දැන් අපේ සතිමත් බව ඇත්ත. දැන් ඔන්න අපිට කේන්ති යනවා යම්ස කෙනෙක් දැකලා. දැන් ඔන්න හැමදෙටම සතිමත්. තමන්ට තේරෙනවා දැන් කේන්ති ගියයි කියලා තේරෙනවා. හැබැයි තමන්ට තාම තමන්ව පාලනය කරගන්න බැහැ. තමන් ඔන්න එක්ක අහක බලනවා, රවල බලනවා, නැත්නම් වචනයක් මේ කියනවා, ඒ දෙයක් සිද්ධ වෙනවා. හැබැයි දැනගෙන තමයි වැඩේ සිද්ධ වුනේ. අකුසලයකොත් සිද්ධ වෙන බවක් දන්නවා. චේතනාපූර්වක බැන්න බව, මේ ආපු ආවේගය ප්‍රබල බව, ඒක තමන්ට පාලනය කරගන්න බැරි වෙච්ච බව මේ ඔක්කොම දැනගෙන සිද්ධ වුණා. දැන් හැබැයි මේක කාලයක් වෙනකොට මේ සතිමන් බව පැවැත්වීම නිසා අර අපි කරපු ඒ අකුසලය හොඳට ප්‍රකටයි. මම මෙතෙන්දී නොකළ යුතු දෙයක් කළා. මේ හරහා තව කෙනෙක් මේ කරදරයට පත් වුණා. මමත් නිකන් පව් පුරව ගත්තා කියලා අර මේ කරපු වැඩේ තියෙන ඒ වැරදි පැත්ත ආදීනව පක්ෂය හොඳට ප්‍රකටයි. මොකද අපි එතෙන්දී හොඳට මේ කියන්නේ සතිමත් බවක් මත පිහිටගෙන තමයි තාමත් අකුසලේ හුණත් කළා තියෙන්නේ. ඉතින් එතකොට මේ අකුසලේ වැඩි කලක් කරන්න බෑ. තව 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 සතිය දිනු වෙන්න අච්චර දුර යන්න කලින් මේක අහු වෙනවා. හිතේ ද්වේෂ සිතුවිල්ල පහළ වෙනකොටම ඔන්න අහු වෙනවා. නියපොත්තෙන් කඩන්න පුළුවන් මට්ටමේදී අහු වෙනවා. එතකොට අන්න යාට තිරංග තද කරගන්න පහසු වෙනවා. එතකොට අන්න ලොකු දැවීමක් හිතේ නැහැ. ලොකු ද්වේෂයක් හිතේ නැහැ. එතකොට අන්න වීතික්‍රමණයක් නොවී ඉන්න පුළුවන්. ඒ කියන්නේ බනින්නේ නැතුව, ගහන්නේ නැතුව ඉන්න පුළුවන් මට්ටමක් ඔන්න දැන් යාට හිතේට ඇති වෙනවා. ඒ ශක්තිය දිනු වෙනවා. මොකද ඒ අකුසලය පහළ වෙන මුල් මට්ටමේදීම අහු වුණා. සතිය හොඳට තියුණුයි. තීව්‍ර සතියක් තියෙනවා. එතකොට අන්න නියපොතෙන් කඩන්න පුළුවන් මට්ටමේදී අහු වෙනවා. ඉතින් ඒ නිසා සතිය තියෙද්දී වුණත් අපේ අර ආවේගය ප්‍රබල නම් ඒ ආපු අකුසලයේ ප්‍රබල නම් සමහරවිට අපිට තාමත් අපිව වළක්ව ගන්න බෑ. තාමත් අකුසලයේ කෙරෙනවා. හැබැයි දිගට දිගට කරන්න බැහැ. මොකද අර සතිමත් බව නිසාම හිත දැන් ඒකේ තියෙන ආදීනව තව තව කියලා දෙනවා. මේ කරපු වැඩේ වැරදි කියලා අන්න තව තව කියලා දෙනවා. ඒ නිසා අන්න පොඩ 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 අපි නිවැරදි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා බුදුහාඳුරෝ කියනවා සති දෝවාරිකෝ භික්කවේ අරිය ශාවකෝ සාවජ්ජං පජහති අනවජ්ජං භාවේති. පුළුවන් තරම් එයා මේ වැරදි දේවල් බැහැර කරනවා, නිවැරදි දේ කරන්න පටන් ගන්නවා. ඉතින් මේක ක්‍රමානුකූලව සිද්ධ වෙන්නේ. අපිට සතිමත් වුණා කියලා සියලු අකුසලයන් එකපාර නවත්ත ගන්න බැරි වෙයි. හැබැයි ටික ටික මේක දියුණු කරගෙන යනකොට ඒ මේ පොඩ පොඩ තව තව අපි තුල තියෙන ඒ කුසල පක්ෂය නැත්නම් සත්පුරුෂ භූමිය කර්මයේ කර්මඵලය ඇදහිම තව තව ශක්තිමත් කරගන්න ක්‍රමානුකූලව පුළුවන්කම ඇති වෙයි. ඉතින් එතකොට අන්න කෙනෙකුටපත් වෙන්න පුළුවන් හිතේ අකුසලයක් පහළ වුණාම ඒක දැනගත්තා. හැබැයි ප්‍රතික්‍රියා කරන්න ගියේ නැහැ. ඒකට අහු වෙන්න ගියේ නැහැ. ඒකේ වහලෙක් උනේ නැහැ. දැනගෙන අතහැරලා දැම්මා. හොඳයි.
ඊළඟ පැණි චින්තා හිටිය රජ මහත්මිය ඉදිරිපත් කරන්න පුළුවන්.
ඔකේන.
ස්වාමීන් වහන්සේ මේක දැන් වචනය ගැන ස්වාමීන් වහන්සේ මේ මනෝවිද්‍යාවේ කතාවට සමානයි තමයි. දැන් අපි කාත් එක්ක හරි කතා කරනකොට සමාන විලාද ස්වාමීන් වහන්සේ දැන් අපිට සත්‍යමත් වුණොත් ගොඩක් දුරට පේන්න ඕනේ තමයි. ඒත් අපි කතා කර ඉන්න වෙලාවට සමාන වෙලාවට අපිට ඉබේටම නම් ඉක්මනට උත්තරයක් දෙනකොට හැම දැන් සිටුේෂන් එක නිකන් හැම බෑග්‍රවුන්ඩ් එකම මතක් වෙන්නේ නැතුව එකපාරට උත්තරයක් දුන්නොත් තීර සම්මනවල පහුවලා හිතෙනවා ආ මෙයාට මෙහෙම සිටුේෂන් එකක් තියෙනවා දැන් මේ කිව් එක රීතරිදී දන්නේ නැහැ. දැන් පහුවලා අපි කතා කරන් පස්සේ පහුවලා අපිට හිතෙනවා දැන් මේක කිව් එක වැරදිද දන්නේ නැහැ එහෙම කියලා. දැන් මුලින් චේතනාවන් තිබුණේ හිතරේ දන්න එහෙමට ඊට පස්සේ දැන් අපිට ඊට පස්සේ සිතුවිලි පහළ වෙනවා දැන් මෙයා හිතරේ දුනක් දන්නේ නැහැ එහෙම කියලා. ඊට පස්සේ අපිට පස්සොත්සාපයක් එනවා.
ඔව්.
දැන් චේතනාවක් නැත් කියන්නේ හිතරේ දීමේ චේතනාවක් නැහැ. ඒකට අන්තිමට පස්සොත්සාපය තුලින් අපිට කර්මයක් එනවා. දැන් අපි දැන් තේරුම් ගත්තා කියන එක මෙතන හිතරි දුනද දන්නේ කියන එක.
ඔව්.
අර ඒ වගේ එකක් ඉතින් දැන් සතිමත් වීමෙන් අඩු කරගන්න පුළුවන්. ඒත් අපිට සමහර වෙලාවට වෙනවනේ කියනකොට.
ඒ එතෙන්දී ඇත්තටම ඕගෙන සාකච්ඡා වෙලා තියෙනවා. කියන්නේ අපි ඕක තියෙන්නේ ඇත්තටම අපේ පැත්තේ ප්‍රශ්නයක් උතන තියෙන්නේ. කියන්නේ අපි එතෙන්දී බොහොම පිරිසුදු හිතින් නම් කටයුතු කළේ අපිට ඒ මොහොතේ අපේ හිතට ආව නිවරදී කියලා හැඟිච්ච උත්තරය තමයි අපි දුන්නේ. අපිට කිසිම වමනාවක් තිබුණ නැහැ ඒතරත්ත රවට්ටන්න. අපි අපේ ශක්තිපමණින් උදව්වක් කරන වමනාවකින් ඒ කටයුත්ත කළා. හැබැයි ඉතින් පස්සේ ඔන්න අපිට තේරුණා නෑ මේ උත්තරේ නෙමෙයි එතෙන්දී හරියන්නේ, ඊට වඩා වෙනස් උත්තරයක් තමයි හරියන්නේ. මෙයාගේ හිත රිදුනක් දන්නේ නැහැ මං අරම කිව්වා හින්දා. මේ ඇවිල්ලා අනවශ්‍ය විතර්ක. මේ ඇවිල්ලා ඔක්කොම ප්‍රපංච. ඉතින් ඕනේ නම් Tamanට තේරෙනවා නම් හොඳටම විශ්වාස නම් ඒ දීපු උත්තරේ වැරදි, මෙන්න මේකයි නිවැරදි උත්තරේ කියලා පස්ස වෙලාවේ තේරෙනවා නම් ඕන නම් ඉතින් අපිට ඒක නිවැරදි කරන්න යාම උත්සාහයක් දරත හැකි. හැබැයි ඒ වෙනුවට නිකන් එයා මොනා හිතුවක් දන්නේ නැහැ, මංගන මොනා හිතුවක් දන්නේ නැහැ, මේ එයාගේ හිත රිදුනද දන්නේ නැහැ. ඒ ඇවිල්ලා අන්න ප්‍රපංච මට්ටමක් යන්නේ. මොකද එතෙන්දී අර බුදුහාඳුරෝ පෙන්නනවා සියුම් විතර්ක පැති කීපයක් පෙන්නනවා. දැන් ඔයා අපි අනවඤ්ඤත්ති පරිසංයුත්ත විතක්ක කියලා පෙන්නනවා. ඒ කියන්නේ අනිත්‍ය ඔක්කොම මං ගැන නිවැරදි ආකල්පයක් පැවැත්විය යුතුයි කියලා ඔන්නෝම විතර්කයක් අපි ඇති කරගන්නවා. මේක බුදුහාඳුරෝගෙන මේක හරි සියුම් විතර්කයක්. මේක ඇවිල්ලා අහු වෙන විතර්කයක්. අපි විශේෂයෙන්ම සතිය දිනු කරලා භවනා කරද්දී අපේ හිතේ ඒ සංවේදී බව වර්ධනය වෙනවත් එක්ක කෙනෙක් අහු වෙන්න පුළුවන් විතර්ක තමයි මේවා. මේවා තියෙන්නේ හරි මේ නිවර්ති ස්වභාවයක් මේවා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපේ හිතේ ද්වේෂයක් එහෙම පහළ වෙනකොට අපිට ටක් ගාලා තේරෙනවා මේක නිවර්දි නැහැ කියලා. ඒක ඉක්මනටම අයින් කරගන්න ඕනේ කියලා අපිට තේරෙනවා. හැබැයි මේක එහෙම නෙමෙයි. මේක ඇවිල්ලා ඊට වඩා හරි සියුම් විතර්කයක්. මේකෙදි කියන්නේ මේ අනිත් එක්කෙනා මං ගැන මොනා හිතුවක් දන්නේ නැහැ. ඔන්න ඔය වගේ පැති විතර්කයක් තියෙනවා. අපි දන්නේම නැතුව ඕක හිත හිතා ඉන්නවා. මේකත් හැබැයි බැහැර කළ යුතු විතර්කයක්. හිතෙන් අයින් කළ යුතු, සමනය කළ යුතු ප්‍රපංචයක් විතර්කයක් හැටියට තමයි බුදුරජාන් වහන්සේ පෙන්නන්නේ. ඒ නිසා මෙතෙන්දී ඉතින් අතර පුද්ගල භාවයක් ඉතින් කටයුතු වෙන්නේ. කෙනෙක් ඉන්නවා, මම ඉන්නවා, මම එයාට යමක් කිව්වා, ඒතර එයත් ඉන්නවා. ඉතින් මමයි එයයි අතර ඇති වෙච්ච ගනුදෙනුවක්. අපි එතන එතකොට මෙතනත් අර පුජ්‍යල භාවයක් මත පිහිටලා තමයි කටයුතු කරන්නේ. ඒ නිසා අපි හුඟක් වෙලාවට ප්‍රපංච දක්වා යනවා මේ වගේ මේ දිගට හිතන්න ගියාම. එහෙම
ඒක
ඒ ඒක හරි. ඒ කියන්නේ දැන් අපිට දැන් අපි කොහොමත් ඉතින් කටයුත්තක් කරද්දී ඒ අවස්ථානුකූලව අපේ හිතට පැමිණි යම් අවබෝධයක් මත පිහිටලා තමයි කටයුතු කරන්නේ. හැබැයි ඉතින් පස්සේ වෙලාවක ඊට වඩා අපේ හිතේ යම් සංසිඳීමක් ඇති වෙච්ච වෙලාවක අරිට වඩා හොඳ විසඳුමක් මේ ප්‍රශ්නෙට තියෙනවා කියලා තේරෙන්න පුළුවන් ඉතින්. තේතෙන්දි ඕනේ නම් අපිට ඒක දැනුම් දෙන්නත් පුළුවන් අවස්ථාවක් තියෙනවා නේද? හැබැයි ඒ කාරණ අල්ලගෙන ඉතින් අපි පසුතැවෙන්න මට්ටමට ආවෙ තුනක්.
ඒක තමයි. හරි. පසුතැවෙන එක තමයි මට පස්සේ තේරෙන්නේ දැන් නිකන් අනවශ්‍ය මේ අකුසලයක් එතනින් එනවා
කියන්නේ. ඔව්. අනිවාර්යයෙන්ම. ඒක හරි. හොඳයි හොඳයි. දැන් සන්නයි.
ඊළඟ පැනේ ආනන්ද ලොකුගේ මතක් තිරපත් කරන්න පුළුවන්.
හා කියන්න. ඔව් කියන්න.
මම දැනගන්න කැමති ප්‍රශ්නක් දැන් කුඩා කාලයේදී අපි නොදැනුවත්ව බොහෝ වෙලාවට මේ අකුසල කර්ම කරනවා. මේ පස්පවම සමහර අපි ඔක්කොම වගේ පස්පව කරනදී දැන් ඒවා දැනුවත්ව නෙවෙයි නොදැනුවත්ව තමයි කරන්නේ ඔක්කොලා. දැන් මේ සිල් රැකගත ඒ කාලේ ඒවා කරලා තිනවා. ඉතින් ඒවා කොහොමද මේ කර්ම විපාක පළදෙන්නේ කියලා පොඩි විග්‍රහයක් කරන්න පුළුවන් නම් මම කරේ.
ඒක තමයි. ඒක දැන් අපි අන්තිමට සඳහන් කරේ මේ ලෝණපල සූත්‍රය. කියන අපි කුසල පක්ෂය වර්ධනය කරන්න අර අපේ අතින් සිද්ධ වෙච්ච අත්වැරදීම් ඒ පුංචි අකුසල කර්ම ටික දුබල වෙන්න පටන් ගන්නවා. ඒවැයෙන් ලැබෙන්න තිබිච්ච විපාක නිකන් සුළු විපාක බවට පත් වෙනවා. මොකද අපේ කුසල පක්ෂය දැන් වැඩි. ඒක ප්‍රබලයි. ඒ අනුව තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ. මේ කුසල් වැඩි කුසලයෙන් පෝෂණය වීම නිසා ඒ දුර්වල මට්ටමේ අකුසල කර්ම ටික ඔක්කොම පොඩ දුර්වල වෙවි, නිෂේධණේ වෙවි, අහෝසි වෙවි යනවා. ඒ නිසා ඒක තමයි ප්‍රතිපදාවක තියෙන වටිනකම. ඒක තමයි දහමකට පිවිසීමේ තියෙන වටිනකම. තමන්ගේ තියෙච්ච අඩුපාඩුකම් හඳුන ගන්න පුළුවන්, වෙච්ච වැරදි හඳුන ගන්න පුළුවන්, හඳුනගෙන වඩා නිවැරදි වෙන්න පුළුවන්. තමන් තුළ කුසල පක්ෂය ප්‍රබල කරන්න, වර්ධනය කරන්න, ශක්තිමත් කරන්න උත්සාහවන්ත වෙන්න පුළුවන්. එතකොට අර පරණ දේවල් ටික ඔක්කොම මේ දුර්වල වෙන්න පටන් ගන්නවා. මේ පැත්ත ශක්තිමත් වෙන්න පටන් ගන්නවා.
ඒකතර අහෝසි කර්ම කියලා
මෙතෙන්දී ඇත්තම බුදුහාඳුරෝ සම්පූර්ණයෙන්ම අහෝසි වෙනවා කියන්නේ නැහැ. ඊළඟ භවයක් දක්වා ඊළඟ භවයකට බවා ගෙනහිල්ලා විපාක දෙන්න පුළුවන් මට්ටමේ ප්‍රබලතාවය අඩු වෙලා මෙලෝ වශයෙන් සුළු විපාකයක් දීලා එතනින් ඉවර වෙනවා කියලා කියන්නේ. මෙලෝ වශයෙන් යම් සුළු
කර්ම කියලා කියන්නේ
අහෝසි කර්ම කියලා එතන අපිට කියන්න වෙන්නේ. දැන් හිතන්න යම්ස කෙනෙක් දිගට මේ සංසාරේ ගිහිල්ලා ඉපදී විපාක දෙන්න හොඟක් කර්ම තිබුණා. හැබැයි එයා මේ භවයේදී රහත් වුණා. එතකොට අර දිගට විපාක දෙන්න තිබිච්ච ටික ඔක්කොම ඉතින් අහෝසි වෙලා යනවා. විපාක දෙන්න අවස්ථාවක් ලැබෙන්නේ
නැහැ.
එහෙම කියන්නත් බෑ. එහෙම කියන්නත් බෑ. දැන් අර පස්සේ ඇති විස්තර කරේ මහා කම්ම විභංග සූත්‍රයේදී එතම් ප්‍රබල කර්ම තියෙනවා. ඒවා ඉස්සරහට ඒම නිසා එතම් දුර්වල කර්ම යටපත් වෙනවා. දුර්වල කර්ම වලට අවස්ථාවක් නැහැ දැන්. මොකද ඊට වඩා ප්‍රබල කර්මයක් ඉස්සරහට ඇවිල්ලා. ඒතකොට අර දුර්වල කර්ම සෑහෙන දුරට යටපත් වෙලා අහෝසිලා යනවා. ඒගොල්ලන්ට අවස්ථාවක් නැහැ විපාක දෙන්න. දුර්වල කර්ම ටික ඒතර අහෝසි වෙනවා. ප්‍රබල කර්මයේ තමයි ඉස්සරහට ඇවිල්ලා විපාක දෙන්න පටන් ගන්න තියෙන්නේ.
ඊළඟ පැනය පතිරකයට ඉදිරිපත් කරන්න පුළුවන්.
සරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස.
ඔව්.
ස්වාමීන් වහන්ස ධර්මදේශනාවල කතා වෙන සඳහන් වෙන සංජානාති, පජානාති සහ විජානාති කියන පද තුන ගෞරවයෙන් කෙටින් පැහැදිලි කරලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.
ඔව්. සංජානාති කියන මට්ටම නිකං හඳුනා ගැනීමක් විතරයි. එතෙන්දී ලාවට මේ අහවල් කිනා කියලා අඳුන ගැනීමක්. ඊළඟට පජාන ඊට පස්සේ මට මතක වෙන්නේ විජානාති කියලා. එතෙන්දී ඊට වඩා ටිකක් ගැඹුරකින් තේරුම් ගැනීමක්. පජානාති කියලා කිව්වම හාත්පසින් තේරුම් ගැනීමක්. මේ ප්‍රකාරයෙන් දැන ගැනීම කියලා කියනවා. ඒ කියන්නේ සියල්ල සම්පූර්ණ වශයෙන් විවිධ පැති අනුව අපි කියන්නේ පැතිකඩ වලින් බලනවා කියලා, විවිධ පැතිකඩ වලින් බලනවා කියලා. අන්න ඒ වගේ මේ විවිධ පැති වලින් බලලා පූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමක් තමයි පජානාති කියන එකෙන් එන්නේ. දැන් සංජානාති කියන එක එහෙම එකක් නෑ. සංජානාති කියන එක නිකන් අර අපි ගාව තියෙන මේ තොරතුරු ගබඩාවට අනුව සංඥා මට්ටමක් අනුව හුදෙක් මතු පිටින් හඳුනා ගැනීමක් විතරයි සංජානාති වල තියෙන්නේ. විජානාති වලදී මේ අහවල් එකේ කියලා නිකන් එතනත් සරල මට්ටමකින් දැන ගැනීමක් තියෙන්නේ. පජානාති කියන එකේදී තමයි ඊට වඩා ගැඹුරකින් හත්පසින් විනිවිද යෑමේ ප්‍රඥාවක් තුලින් දැනගැනීමක් තියෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ, තව එක ප්‍රශ්නයක් තියෙනවා. අපේ ධර්මදේශනාවල උපදි කියන වචනේ හැමතැනම ඉදරවා දැන් වෙන නිවන නිවීම දේශනාවේදී මේ සබ්බෝපදි පටිනිස්සග්ගෝ කියලා තියෙනවා. තව තැන්වල උපදි විවේකය කියලා තියෙනවා, උපදි සම්පත්තිය කියලා තියෙනවා.
මට
මේ උපදි කියන වචනය පොඩ්ඩක්
උපදි
කරගන්න
අවශ්‍යයි. උපදි කියලා ඉතින් අපිට අතන මේ විවිධාකාර පැතිවලින් උපදීන් පෙන්නනවා. ඒ කියන්නේ දැන් අපි කුසලයක් කළා, ඒ කුසලයේ විපාක කුසල විපාක වශයෙන් උපදි සම්පත්තිය ලැබෙනවා කියලා කියනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි කාට හරි උදව්වක් කළා, මේ දානයක් දුන්නා, ඒ වගේ දෙයක් කළා. ඒ ඊළඟ භවයකදී අපිට ඔන්න ධනය සම්පත් තියෙනවා, පරිවාර සම්පත් තියෙනවා. ඉතින් ඔය ඔක්කොම ලැබෙන්නේ උපදි සම්පත් කියන වචනේ යටතේ තමයි විස්තර කරන්නේ. එතකොට ඒ උපදි සම්පත් දැන් ඔතන උපදි පටිනිස්සග්ගයක් කියලා කියද්දී දැන් අපි මේ උපදීන් හරහා තමයි අපි කෙනෙක්ව අර්ථ දක්වන්නේ. දැන් හිතන්න යම්සි කෙනෙක් පුංචි කාලේ ඉඳන් ඔන්න හොඳට ඉගෙන ගන්නවා. ඉගෙනගෙන යා ඔන්න යම්සි තැනකටපත් වෙනවා. ඒ හොඳ අධ්‍යාපනයක් ලැබලා තිනවා, උපාධියක් ලැබලා තිනවා. ඒත් අන්න ඒක යාගේ උපදියක් බවටපත් වෙනවා. ඒක යා ලැබපු ශක්තියක්, යා ලැබපු ගෞරවයක්, නම්බුවක් මේ ඒක යාව එතකොට කෙනෙක් වෙන්න, පුජ්‍යලයක් වෙන්න, මමෙක් වෙන්න මුල් වෙන යම්සි කාරණාවක් බවට පත් වෙනවා. යා හිතන්නේ ඔන්න මම දැන් උපාධිධාරියෙක්. මම ඇවිල්ලා විශේෂත්වය පාස් වෙච්ච එක්කෙනෙක්. මම ඇවිල්ලා අහවල් විභාගේ පාස් වෙච්ච එක්කෙනෙක් කියලා අන්න ඒක යාව අර්ථ දක්වන්න කෙනෙක් හදන්න පුළුවන් සංඝටකයක් බවට, හේතුවක් බවට පත් වෙලා තියෙනවා. ඇතම් කෙනෙක් ඔන්න අපි හිතමු යා ශක්තිවත්. එයාට හොඳ කාය ශක්තියක් තියෙනවා. ඒක පාදක කරගෙන යා යාව අර්ථ දක්වනවා. ඇතම් කෙනෙක් ඔන්න සුරූපී. ඒ ස්වරූපී බව මුල් කරගෙන යාව අර්ථ දක්ව ගන්නවා. ඇතම් කෙනෙක් පොහොසත්. ඒ පොහොසත් බව මුල් කරගෙන යා කටයුතු කරනවා. අපි හිතමු ඉතින් මේ විදිහට ඉතින් අපි මේ අර කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හදාගන්න මේ ඔක්කොම අපි සතු සම්පත්, අපි සතු හැකියාවන්, අපේ නිලතල මේ ඔක්කොම පාවිච්චි කරනවා. තමන්ගේ උපයා තියෙන නම්බුනාමද, රැකියාවල්ද, ඒ තමන්ගේ තියෙන හැකියාවල්ද, දෙමව්පියන්ගෙන් ලැබිච්ච දේවල්ද, මේ ඔක්කොම ඉතින් හරහා එතකොට එයා කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හදන්න කටයුතු කරනවා. ඉතින් එතකොට මේ හරහා කෙනෙක් පුජ්‍යලයක් හදද්දී ඒක දැනගෙන නොහදා ඉන්න පුළුවන් නම්, ඒක දැකලා ප්‍රහාණය කරන්න පුළුවන් නම් අන්නෙතින්ද කියන උපදී පටිනිස්සග්ගයක් කියලා. එතෙන්දී අපි ඒවා කයින් බැහැර කිරීම නෙමෙයි, ඒවා තුලින් කෙනෙක් හදන හැටි දැනගෙන, පුජ්‍යලයක් හදන හැටි දැනගෙන, හිතින් බැහැර කිරීම, හිතින් ඒක ප්‍රයෝග ඒවා ප්‍රයෝගී කරගෙන මමෙක් නොසදා සිටීම අන්න උපදී පටිනිස්සග්ගයක් වශයෙන් පෙන්නනවා. ඒතර උපදී විවේකයක් කියලා කියන්නේ අන්න ඒ වගේ අර කිසිම මේ බාහිර දේවල් හරහා කෙනෙක් පුජ්‍යලයක් හදන්න නොදී හිතේ තියෙන ඒ උපාදාන වලින් තොර ස්වභාවය, කෙනෙක්ගෙන් පුජ්‍යලයෙන් මමෙක්ගෙන් තොර ස්වභාවය, ආත්ම ලක්ෂණයකින් ආත්මීය ස්වභාවයකින් තොර ස්වභාවය පවත්වන්න පුළුවන් නම් අන්න ඒක උපදි විවේකයක් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ කෙලෙස් වලින් තොරයි කියන එක තමයි ඇත්තම උපදි විවේකය කියලා හඳුන්වන්නේ. ඉතින් අර ටිකක් ඊට ගැඹුරින් තමයි මම කිව්වේ අර විවිධ නිර්ණායක හරහා කෙනෙකුට කෙනෙක් පුජ්‍යලයක් හදන්න පුළුවන් ඒ සියල්ල අයින් කරලා ඉන්න පුළුවන් නම් අන්න එයා උපදි විවේකයක් ලබනවා. ඒ නිසා කාය විවේකේ, චිත්ත විවේක, උපදි විවේක කියලා විවේකයේ මට්ටම් තුනක් පෙන්නනවා. කාය විවේකය කියලා කියන්නේ නිකන් අපි කැලේකට ගිහිල්ලා, හුදේකලා තැනකට ගිහිල්ලා අනිත් අයගෙන් වෙන් වෙලා හුදේකලා වීම නිසා අපි ලබන්නේ කාය විවේකයක්. ඊළඟට හිතේ නීවරණ යටපත් කිරීම හරහා ලබන්නේ චිත්ත විවේකයක්. සමාධියක් හරහා ලබන්නේ චිත්ත විවේකයක්. උපදි විවේකයක් ලබන්න විපස්සනාවක් හරහා ගෙහිලා කෙලෙස් දුරු කළා. ඒ කෙලෙස් අයින් කිරීම තුනේන් තමයි එහෙමනම් උපදි විවේකයක් දක්වා කෙනෙකුට යන්න පුළුවන්.
බොහොමස්තුතිය
හදිස්සමින් හන්සේ. ඔබ හන්සේට නමස්කාර වේවා. තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, එහෙනම් අද අපි පැය දෙකක වගේ ආසන්න කාලයක් ධර්ම දේශනාවේ සහ ධර්ම සාකච්ඡාවේ නිරත වුණා. එහෙමනම් අපි මෙතනින් ධර්ම දේශනාවත් සාකච්ඡාවත් නිමා කරනවා. අද දවසේ අපි රැස් කරගත්ත ආශිර්වාදම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදා ගැනීම පිණිස එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්මින්තු වන්දිතු වරං. ශාරිපුත්තාදි තේරාණං ආගතං ප්‍රතිපාටියා ශ්‍රද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමි. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. වහන්සේට සුබලුත්තක් දක්වා. සාදු සාදු.
හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි.